මෝහ යන්නේ බලපෑම අනුව වාපිච්චෙන් කෝපය බලපාන හැටි. දැන් ලෝභ දේශ මෝහ කියන එකේදී අපි දකින්න ඕනේ. දැන් මේ ලෝභ කියන යම් කිසි කොටසක් තියෙනවා. මේ ලෝභය නිසා හැම වෙලෙම ලෝභයෙන් දඟලන්නේ මොකටද? සේමයක් බලාපොරොත්තු වෙන. සුවයක් බලාපොරොත්තු වෙන. ලෝභය ආශාවේ බලවත් පැත්ත. ආශාවේ දැඩි බව නිසා ලෝභය ඇති වෙනවා. ඒකේ ස්වභාවය මොකද්ද? යම් යම් තැනක එල්ලෙන බැඳෙන ස්වභාවය. අන්න ඒක තමයි සෙම වල හැටි. සෙමේ ස්වභාවය හැම තැනකම එල්ලිලා බැඳිලා ලාටුවක් වගේ බැඳිලා හිටන ස්වභාවය. මේ විෂම ලෝභය නිසා සෙම් කෝප ඇති කරන්න හේතු වෙනවා විපාක වශයෙන්. ඒතර ඉවගේම ද්වේෂයේ හැමලිම ගිනි ගන්නවා වගේ. ශරීරයක් ගිනි ගන්නන්නේ ධාහිරපත් කරන්නේ පිට මුල් කරගෙන. විෂම ද්වේෂයක් ඇති කරගත්තොත් ඒකෙන් හටගන්නවා පිට කෝප ඇති කරන රෝග. එකින් ඇති කරන්නේ මෝහයේ හැම වෙලෙම යමක එල්බ ගන්නවත් මොනවා කරගන්න පුළුවන් එකක් නෙමෙයි. අසරණ එකක්. මෝහයටපත් වුණාට පස්සේ මෝහය නිසා කර කියා ගන්න දෙයක් තේරෙන්නේ නැහැ. යමක් කරගන්න බෑ. ওই සැලෙන එක තමයි වෙන්නේ. හලිය හලිය සුසුම හෙල හෙල ඉන්න එක තමයි වෙන්නේ. ඒ හැම වෙලෙම මෝහයේ විෂම වාතයට සම්බන්ධයි. විෂම වෙච්ච වාතය නිසා වාත කෝප හට ගන්නවා. මේ මෝහයෙන් වාත කෝප එනවා, දේශයෙන් පිට කෝප එනවා. ලෝභයෙන් සෙම් කෝප වෙනවා. විපාක වශයෙන් වාපි සෙම් දෙකට ලෝභ දේශ මොහ ඔය විදිහට සම්බන්ධ වෙනවා. ගතියට අනුමයි. මේ කරගත් එකේ විපාකේ අරිහත්ත්වයටපත් වෙනවා තින්න පුළුවන්. ලෝභක්ෂයයි දේශක්ෂයයි මොහක්ෂයයි. ඒ හේතුවේ ඵලෙ මතු වේබඳු කය හර ගැනීමට හේතු නැති වෙන එක. ඔව්. අනන්ත ඒක තමයි කියන්නේ ඒ කරපු හැටියට කර්මයේ හැටියට කියලා. දැන් ආනන්තරික පාප කර්ම කියලා කොටසක් තියෙනවා. පංචානන්තරික පාප කර්ම කියලා. ඒවට අනන්තරයක් සමනන්තරයක් හදන්න අවශ්‍ය නැහැ. ඒවා හදාගෙනම හැగిලා ඉන්නේ. ඒ ශක්තිය හැටි ඒක. එහෙම නොවනේ වර තියෙනවා. අවශ්‍ය පරිසරය හැදුවොත් හදාගෙන හැදුවොත් තමයි ඉන්නේ. දැන් අපි හුඟාතුරට මේ මොනවා හරි අවඩක් කරන්න කෙනෙකුට තනි කරම නිකම්ම නෙමෙයි. පරිසරය හදලා දුන්න නිසා. අනු හදව පරිසරයක් මැද්දේ. ඒ නිසා හඩගත කුපිත වීමක් මුල් කරගෙන තමයි කිනුට ගහන්න පුළුවන්. බයින්න පුළුවන්. දැන් අපි හැම මම මොකද නිකම් බයින්නේ. මට කරදරයක් නෙකද? අපි කොහොමද තැනක ඉන්නේ? හැබැයි මට මොනවා හරි කිව්වොත් කොල්ල තමයි මාත් ඔකට විරුද්ධව නැගෙන්නේ. අන්න කෙනෙක්ගේ නිගමනය. දැන් ඒතර දිනේ ආහාරයක් ඇතුවමයි ඔහු ඒ වාගේ කළේ. හේතුවක් ඇතුවමයි. එන ඔබ ඉදෙන්නත් ඔහුට ඔහු හේතුව ගොඩ නැගුවොත් තමයි ඒ જાතිය වැදලා ඉන්නේ. අන් සමනන්තරය ගොඩ නැගුවොත් තමයි එහෙම අනන්ත පාප කර්ම කර්ම විපාක වශයෙන් ඇදලා ඉන්නේ. අන්න ඒකයි. ඉතින් අපිට පුළුවන් බොහෝ කොට අපි කරලා තියෙන්නේ. කිසිම කෙනෙකුට අවඩක් අසාධාරණයක් නොකළ නිසා ඒ හේතුවෙම ගිහින් අපි කරලා නැහැ. බොහොම අඩුයි එහෙම ඒවා. කාට හරි බැනලා තියෙනවා නම් හරි හිංගියක් කරලා තියෙනවා නම් අපිට මොකක් හරි කළා කියන නිගමනයක බහිලා තමයි අපි කරලා තියෙන්නේ. ඒකට හේතු තිබුණා නම් එහෙම. අන්නේ සාහනේ ඒ කර්ම විපාක දෙන කොටක් තියෙනවා. තමන්ට බේරිලා තියෙනවා. ඒ බඳු පරිසරය තමන් ලෝකෙට නිබදවන්නේ නැත්නම්. ඒකෙන් බේරීමේ හැකියාවක් ලබනවා. තාවකාලික හැකියාවක්. සම්මිය ප්‍රයෝගයක් වශයෙන් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් වලදී උතුරු ප්‍රදේශයත් දකුණත් ආදි වශයෙන් තියෙන හතරන. අද ඊයේ විචාරණක් නෙමෙයි. ඉතිහාස කතා බැලුවා. ඔය හැම කාලෙකම ওই ප්‍රශ්නේ මතුවුණා. කට්ටිය කියනවා මේ රට ඔකෝම අපේ රාජ්‍යයට ගන්න ඕනේ. එක්සේ සත් කරන්න ඕනේ. එහෙම කියලා ඉවරයි නම් වෙන පැත්තක රජ කරේ හිටපු කට්ටිය පරාජය කරලා ඒ පැත්ත අල්ල ගන්න බලනවා. ඒගොල්ලෝ කල්පනා කරනවා අපිත් කොහොම හරි දඟලලා හිටන් අපේ රාජ්‍යය එක්සේ සත් කරන්න ඕනේ. ඒගොල්ලෝ එහෙම හිතන මෙහෙ වගේ දිනවා අනික්ව පරාජය කරලා ඒක අල්ල ගන්න. ඉතින් ගැටි ගැටි ඉඳලා ගැටීම හේතු කරන්නේ මොකෙක් හරි ඒ අවස්ථාවේ ජය අරගෙන අජය පන්දුනවා. හැබැයි අනික අදහස අතරින් අද බැරි නම් ආයි සටන විතර සංවිධානය කරගෙන අපි නැවත සටන මෙහෙවනවා. ඔය අදහසෙන් ආයෙක කිස ಜಾති ලක්ෂණයක් අරගෙන ಜಾති ભેදයක් අරගෙන හරි ඔය අදහස අතරින් නැතුව ඔය දෙකේ ඉන්න දෙගොල්ලෝ. දැන් ඔය දෙක මාරුවේ මාරුවට එන රෝග සටන අතර වෙන පුළුවන්. මේ උතුරේ එක රාජ්‍යයක් තිබුණා, දකුණේ එක රාජ්‍යයක් තිබුණා. ඒක නම් හේතුකාරක පසුබිම භූමි පසුබිම යෙදිලා තිබුණා. එක පැත්තක තියෙන පරිසර ස්වභාවය නෙමෙයි අනිත් පැත්තේ. ඒ වගේම ගංගා වලින් වෙන් වෙච්ච දේශ සීමාවසින් වෙන් වෙච්චා තිබුණා. නිසා පැත්තෙන් පැත්ත එක එක අදහස් වලයි හද කළා. ඊට පස්සේ රාජ්‍ය ලෝභය වැඩි වෙනකොට බලය වැඩි කරගෙන සත්න සියත් කළා ඔක්කොම එකට ගන්න. මේ එක කට්ටියක් නෙමෙයි දෙපැත්තෙම කට්ටිය වැඩි කරලා තියෙනවා. මේ ලංකාව අපි ගිහම සොපේ වෙනකොට අපි දහවල් කරලා අපේ රජගෙන රජ කරලා තියෙනවා ඔක්කොම අල්ලගෙන. නෑ අපිත් කරලා තියෙනවා. නෑ උඹලා ඉන්නේ කොහොම? උඹලා විතරක් නෙමෙයි කිටි අපිත් ඒ කාලේ හිටියා. අපේ කට්ටියත් ඒ කාලේ හිටියා. දැන් ඉතින් මේ සරණ විරයක් වෙන්නේ. මේගොල්ලෝ කියන අපි ගිය රජ්‍යය කරනවා කියලා අරගොල්ලෝ කියන අපිත් නෑ වෙන එක. අපි තියෙන්නේ ගිය රජ්‍යය තමයි කරන්නේ කවදා හරි. අපිට මෙහා විතරක් කියලා එකක් අපි එන්නේ. ඒගොල්ලන්ගේ එකක් ඒ අදහස තියෙනවා. ඉතින් ඉතින් ගැටීමක් මුල් කරගෙන දෙගොල්ලෝ ගැටෙනවා. බලාපොරොත්තු අතරකම නිසා මේ බලාපොරොත්තු පරකුණේ පරපුරට අනුකූල බුද්ධිල ඉපදි ඉපදි ඒකරම අහු වෙනවා. ඒකම කරගෙන යනවා. මේ පැවැත්මේ යමක් අල්ලා ගත්තොත් ගැටීමේ නිදහස වෙන්න බෑ. ඒ තරගෙන් නිදහස් වෙන්න බෑ. බල්ලන්ට අහු වෙච්ච මස් කට්ටක් නම් මස් කට්ට කොයි පැත්තට යන්නේ නැහැ. ඇදගත බල්ලගේ පැත්තට යනවා. මස් කට්ට නිදහසේ ඉන්නවා. හැබැයි මස් කට්ට උඩට පොර කනවා බල්ලෝ දෙන්නේ දෙපැත්තට ගිහින්. එක බල්ලෙක්වත් අදහසක් අත්හරිනවා. අනික අර බයිට පැල්ල හැංගිනවා මිසක් මස් කට්ටේ පාවල අයින් වෙනවා. නෑ ඒක කරන්න. ඌත් බලන්නේ හැංගිලා ඌ අහක බලයි ඉන්නවා බැලලා කොහොම හරි පැල්ල අර කරන් දුවා. එක්ක බැගිනා. ඌර පුළුවන්කමක් ලැබුණොත් එහෙම අර කර හපා කාලේ ඌත් ගන්න ඌ බලන්න. ඉතින් අන්න ඒ වගේ තමයි රට මස් කට්ටක් නේ. ඕකට භුක්ති විඳ දඟලන වල්ලෝ තමයි දෙපැත්තේ ඉන්නේ. මේ වලු පොරේ ඇරින්නේ නැහැ කවදා. වල්ලෝ මිනිස්සු කරා දහලා. බල්ලන්ට බලුකම් කරගන්න තියලා මිනිස්සු තමන් ගේ කරගන්න ඕනේ. ඉතින් අපිත් ගියොත් එහෙම මස් කටර පොරකන්නේ පැත්තක ඉඳලා නම් එහෙම බෑ. ඔය මස් කට සාධාරණ බෙදන්න ඕනේ. අපි ඔකට බැස්සොත් මොකක් වෙයි? උන්ගේ ලෝභකමද? නැ බල්ලෝ දෙනක් කැමති සාධාරණ බෙදලා කන්න. උන්ට සාධාරණයක් නෑ උන්ට සම්පූර්ණ කාට මටත් ඕනේ මටත් ඕනේ. උන් දෙන්නා ඉල්ලන එක ගන්න. එකෙනේ සාධාරණ බෙදන්න යනවා. ඉතින් අපිට කරන්න පුළුවන් දේ අද කරන්න. ඔය වැඩේ ලෝභ දේශ මෝහයන්ගේ ගැටීමේ ස්වභාවය බල්ලන්ගේ මස් කටුවක් ඇනි ලෝකෙට පොරකන මෝඩියෝ හින්දා. බුදුරජාණන් වහන්සේ කවදාවත් වැරි නෑ ওই දේශපාලනේ. ඕකේ ඇඟිලි ගන්න ගියේ. ඕකේ ආදීනව දැකලා කරපු දේශපාලනේ දත්තල දාලා කියලා තමයි කවිදර කියලා උනාතේ ලෝතර බුද්ධත්වයටපත් වුණේ. ලෝකේ සියල්ලන්ට වල ජය ගන්න පුළුවන් දේශපාලනයක් අයිතිවාසිකමක් හිමිකමක් ඔක උනාතේ තිබුණා. උනාතේ කලකිරුණේ සාක්‍ය කෝලියන්ගේ තිබෙන සත්න නිසාමයි. කලකිරෙන්නේ මුල් හේතුවක් එදා වුණේ. මේ රජකම කියන එක මහ භයානක වැඩක් නැති දෙයක්. ඇලෙන ගැටෙන මුලා වෙන දෙයක් කියලා දැනගෙන රජකමෙහි කලකිරින්ද එදා හේතුවක් වුණා ඒ කාර්යය. සසර තිබිච්ච මේ පුණ්‍ය වන්තකම අරක උපනිශ්‍රය කරේ නැගිලා. ඉන් ඊට පස්සේ තුන් හතේ රට පාලනය කිරින්ද ගියේ නැහැ. කවුරු හරි උපදේශක ඉල්ලගෙන ආවොත් දැහැමින් කරන්නේ මෙහෙමයි කියලා උපදේශ දුන්නා. කරගන්නව නැ කරගන්නේ බැහැ නිකන් හිටපො. දවස ගානේ අවවාද අනුශාසනා ගන්නවා කොසල් හදිරුවන්ට අරක කරන්න එපා මේක කරන්න එපා කියන්නේ කියන්නේ. උඹලා කැමැත්තක් කරගන්න. හැබැයි මෙන්න මේකයි යථාර්ථය. ওই ටික දුන්නා. ඒකයි තින් හැටි. සතරන් නවත්තනවා කියන එක බෞද්ධයින්ගේ වැඩක් නෙවෙයි. බෞද්ධයෝ නවත්තන්නේ තමන්ගේ හිත තුළ තියෙන රාග දේශ මොහ සතරන්. ඒ සතරන් නැත ජයගත්තොත් බෞද්ධයන් තම තමන්ට නිවන තියෙනවා. ලෝකයා ගතොත් නම් තව තවන්ට ඕන නම් ඒක කරගත්තා. බුද්ධහම අනුන් හදන්න තියෙන එකක් නෙමෙයි තම තමන්ට හැදෙන්න තියෙන එක. දැන් ඒකෙන් අනුන් හදන්න යන බුද්ධහම තමයි අද හදාගෙන දාගලන්නේ. උත්සාහ කරන්නේ. අනුන්ට උදව් කරන එක හොඳයි. හැබැයි අනුන් හදනවා කියන එකේ හිටිය දෘෂ්ටිය. ඒ දෘෂ්ටිය රැ නොවැටි ඕනේ ඒ උදව්ව කරන්න. දහම උදව්ව කරන්න. මම තවම හරි අහන්න තියෙනවා නම්.
ස්වාමීන් වහන්සේ කර්ම විපාකවලින් කියන විප්‍රෝගයන්ද?
ඔව්.
පුළුවන්
ක්‍රම තියෙනවා. දැන් යම් කිසි කර්මයක් කරනකොට ඒ බඳු උතුම්ම කාලයක් එනවා මේ බුද්ධෝත්පාද කාලේ. මොකද යම් කිසි කර්මයක් කරපුවාම සීමා සහිත විපාකයක් ඒකට උරුම වෙන සීමා සහිත අසාධාරණයක් අපි කරලා තියෙනවා. මොන විදිහෙන් මේ ලෞකික කර්මයක් කළාද? ඒක සීමා සහිත අසාධාරණ කාරණයක්. මෙන්න මේ වෙලාවේදී ආනන්තරේ පාප කර්ම නොවන දේවල් වලට පුළුවන්කමක් තියෙනවා. අප්‍රමාණ කුසලයන් නගන්න පුළුවන් සාසනයක් තියෙන කාලෙක වන්දි ගෙවා ගන්න. අකුසලයක් කරපු කෙනෙකුට කරගත කුසලයේකින් වන්දි ගෙවන්න පුළුවන්. දැන් අපි අතින් යම් කිසි අවඩක් වුණාම සමහරලාට ඒගොල්ලන්ට කියනවා මෙන්න මෙච්චර ගණක් වන්දි ගෙවපන්. වන්දි ගෙවලා හිටන් අපි නිදහස් වෙනවා. අපි කරුව අසාධාරණයි. වන්දි නොගෙව්වොත් අපිට විඳින්න සිද්ධ වෙනවා. ක්‍රම දෙකක් වෙනවා. මේ ලෞකිකත්වයේ තියෙන නීතියත් ඔක එක්තරා මට්ටමකට පෙන්නුම් කරනවා. වන්දි ගෙවලා නිදහස් වෙනවා නැත්නම් හිරීලා ගිහින් ඉඳී. දැන් ඔක එක්තරා මට්ටමක දෙයක්. ඒ වගේ මේ ලෝකාධිකරණය තමයි මේ අපි මේ හැම කෙනෙක්ම පොදුවේ බහැලා ඉන්න තැන. කර්මයේ විපාකයේ කියන දෙන යම් රටාවක් තියෙනවා මේක කිසි කෙනෙකුට වෙනස් කරන්න බැරි ලෝකාධිකරණය. මේකෙදි ඔය හා සමාන ක්‍රියාවක් සිද්ධ වෙනවා. හැබැයි මේකෙදි සිද්ධ වෙන්නේ හිරේ දාන කණ්ඩ දෙන එකයි අදනා හිරේ දානවා කියලා කරන්නේ. ඒක නෙමෙයි ඒ වන්දි. දුක්ඛිත විදියට හරි හම්බ කරලා කවදා හරි ගෙවලා ඉවර කරපන්. terapi කර වන්දි. දැන් ඒ කතාව අද ඒ විදිහට ගන්නවා නම් එහෙම හිරේ දාන මිනිහයාට. හිරේ දාගෙන ඒ මිනිහකින් කුලී කරවල හරි වැඩ අරගෙන යාළුවෝ හම්බ කරගත්ත මුදලින් අර වන්දිය ගෙවිලා එනකම් මිනිහා විලාස් කරන්නේ නැහැ කියන එකයි අද ඒ විදිහ. විය යුත්තේ. නමුත් අද කරන්නේ හිරේ දානවා කියලා මිනිහට අනුපියා ගෙනහලා කණ්ඩ බොන්න දීලා ඉඳලා ඉතින් යන්නේ විලාස් කරලා යවන්නේ. ඒක නීතියේ තියෙන දුර්වලකම. නමුත් අර නියම විදිහට ලෝක ධර්මයේ ලෝක නීතිය කියන එක. ඒ જાතියේ දුර්වල විභාගයක් නෙමෙයි දෙන්නේ. තමන් ලෝකයේ යම් අවැඩක් කළා නම් ඒ අවැඩ සංසිඳුවන්න තමා ණය ගෙවෙන තුරු බේරෙන්නේ බෑ. එන්න. ඔව්.
අපල කාලය කියලා
තියෙනවා කාලයක්. දැන් ඔව් දැන් මෙහෙමයි තියෙන්නේ. අපල කාලය කියලා වදිනයක් තියෙනකොට ඒකේ තියෙනවා යමක් පල්දි අන්න ඒක තමයි සමනන්තරය කියන්නේ. සමනන්තේ සම අන් අන්තරයක්. නෑ අපි විසින් කරපු යමක් ඇත්නම් ඒක විපාකයට ඇදලා ඉන්න. ඊට සමාන පරිසරයක් ගොඩ නැගී සිටී. ඒක ගොඩ නැගින්න ඕනේ කොහොම හරි. මෙන්න මේ ගොඩ නැගින පරිසරය තමයි මේ ජ්‍යොතිෂ විද්‍යාව තුලින් ඒකට ගැළපෙන කාල පරාසයකින් මේ රටාව පෙන්ලා තියෙන්නේ. මෙන්න මේ කාලේ මේ දසාව වෙනවා, ඒ කාලේ ඉන්නේ මේ දසාව ආදි වශයෙන් විග්‍රහ කරලා යනවා. ඉතින් ඒ වගේ දසා ක්‍රමයක් පෙන්ලා තියෙනවා. දැන් අපල සපල මේ දෙකටම එන කාල 10ක් තියෙනවා. ආපු කාල 10ක් නිසා 10ක් ආපු වෙන දසා ආව දසාව දසයක් එන හැටි තමයි දසාව. දසා කුසල කර්මයක් කර්මපතයක් කරපුහම ඒ 10 ආව හැටි දැක ඉරිසිවලු. 10 ආවේ මෙන්න මේ කාලවල මෙන්න මේ පරිසරයටයි කියලා. ඒ පටන් ගත්ත තැන පටන් 10 ආපු හැටි කාල 10 බෙදුවා. බෙදලා ඉවරලා එනවා මෙන්න මේ කාල දෙහි මෙන්න මේ 10 න් ආපු හැටි එනවා. 10 ආපු හැටි දසාව බෙදුවා. බලන්න දසා ආව දසාව. දස පුණ්‍ය ක්‍රියාවලින් 10 වෙන කාලේ ඒකත් ඉන්නේ හොඳ පැත්තට. දස අකුසලයෙන් ඉන්නේ නරක පැත්තට. ඒක දෙකේ එකම තියෙන 10 10. එහෙනම් ওই දෙකේම දැන් ප්‍රාණඝාතයක් කරන්න පුළුවන්. නරක පැත්තට දසාව. ප්‍රාණඝාත දසයි. දසෙන් එකක්. අබේදානිය දෙන්න පුළුවන්. ඒ 10 ප්‍රාණඝාතයේ මුල් කරගත්ත එකේ හොඳ පැත්තට. අන් ප්‍රාණඝාතයේ මුල් කරගෙන ඉන්නව හිංගි හිංසායන යම් කාලයක් ඇද්ද? ඒ 10 ඒක ආපු කාලට කියනවා ඒ දසාව. දසෙන් ආපු එක. ඔය ආපු කාලේදී අපි කරලා තිබෙන හොදක් හෝ නරකක් නා. දසාව හොඳයි දසාව නරකයි කියලා නම් කියන්නේ ඔය ක්‍රමයට තමයි. දැන් සියලු දසාවන් සියලු අයට නරක හැටියට පෙන්ලා නේ. සමහර කාලයක් එක්කෙනෙක් ගහපි හිටියමනෝ හොඳයි. සෙනසුරුගේ දසාව කියනවා. සෙනසුරු දසාව නරකයි කියනවා. නමුත් සෙනසුරු දසාව හොඳ හිටපු කෙනාට කෙලවරක් ඇතුව හම්බ වෙනවා. එහෙමත් ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ හෙනේට හුරු වෙන නැහන අනුන් විනාශයට කටයුතු කරන ඒ කොටස ආපුහා අන ප්‍රාණඝාත දසාවක් ආවා. ඒ 10 න් එකක් එනකොට ඒ විනාශයට හුරු වෙන පැත වළක්වලා දීපු කට්ටියගේ එකත් එන්නේ. ඒකේ හොඳ පැත්ත දැන් යන මාර්ග බාධක මැද්දේ මාර්ග බාධක වලින් වළක්වලා දීලා හොඳ පැත්තක් ලබා දෙනවා. අන හිරසුරුගේ හොඳ කාලේ එහෙම නැත්නම් අපි කරලා තිබුණේ මාර්ග බාධක නම් දීලා තිබුණේ. ඒ කාලේදී අපිට එනවා නරක වැද්ද. ඔය හැම එකකම ස්වභාවය ඒකයි. කුඩා දරුවා බොහොම චාරිත්‍රවත්ව, සුචරිත්‍රවත්ව හදන්න පිරිසක් උනන්දු වෙනවා. කුඩා දරුවා දුසිරිතට ලක් කරන්න කට්ටිය කුඩා උනන්දු වෙනවා. දැන් බුද කියන්නේ පොඩි එකායි කාලේ. පොඩි අයට ආධාර උපකාර කරපු කාලේ ස්වභාවය. පොඩි එකාට හරි හම්බ කරගන්න බෑ. කන්න බොන්න දෙන්න ඕනේ. අපපස්ථාන කරන්න ඕනේ. ඉතින් ඒකට අවශ්‍ය නිදිහ හටගුරු කරනවා එකනේ. ඒ පොඩි එකාගේ දුර්වල අවස්ථාව බලලා ඔකෙන් අයිතු ප්‍රයෝජන අරගෙන දුචරිතයට පොළව වුණා තව කෙනෙක්. මේ පොඩි එකෙකුට කරපු වැඩ සහ හැවැර දෙක. මේ පොඩි එකාට හිමි දසාව තමයි බුද දසාව. බුදගේ කාලේ ආපුහම අර දුච්චරිත කරපු පාප කර්ම කරපු කෙනට ඒ කාලේ ආවොත් ඔහුට හිතෙන්නේ බුදගේ නරක කාලේ ලැබුවා. හැම එකක්ම කරදර වෙනවා. අර සුචරිත කරපු යහපත් කරපු ගුණයක් එහෙම ආව නම් ඒ කාලේදී ඔහුට බුද්ධසාව යහපත් වෙනවා. ගහපිහිටීම යහපත් වෙහිලා තියෙනවා. ඉතින් ඒකෙන් පෙන්නනවා මෙන්න මේ කාලේ හොඳයි මේ කාලේ නරකයි. මෙයාට මේ බුද්ධසාව නරක කාලයක් වෙනවා. මොකද මෙන්න මේ ගහපිහිටීම අනුව පිහිලා තියෙන්නේ. බුදු පිහිලා බුදරයිති ශේස්ත්‍රය මෙන්න මෙතනයි පිහිලා තියෙන්නේ. ඒක 6 වැන්න. ඉතින් ඔයගෙ ඉතින් එකට පේනනවා 8 වැන්න. ඉතින් ඔයගෙ නරක ඒවා එක්තරා ශාස්ත්‍රයක්. ඉතින් මොකද ලෝකයේ අතඹුලක් වේ දකින්න ඉරිසිවරුන්ට පුළුවන්. විපාකයේ පළ දෙන්නේ මේ ලෝකයේ තුල දෙනවා. මේ ලෝක ක්‍රියාකාරීත්වයේ බෙදලා තිබිච්ච ආකාරයට බෙදලා. මෙන්න මේ ආකාර කර්මයක් කළොත් මේ විපාක වශයෙන් මේ ලෝකේ මේ තත්ත්වෙට එන්නේ මෙහෙම කර්මයක් කරපුවාමයි. අන කර්ම හේතුඵල දැකපු ක්‍රමයක්. ලෞකික පටිච්ච සමුපාද ක්‍රමයක් දැකලා තමයි ඒ ඉරිසිවරුත් ඔක වෙදුවේ. ලෝකෝත්තර අන්දමේ පරිත්‍යාගපාදී හරියට විග්‍රහ කළේ ලෝතර බුදුරජාණන් වහන්සේ. මේ පරිත්‍යාගපාදී පෙන්නපු කාරණා 12ම තමයි අපිට ලග්නේ ධනස්ථානේ එකින් එකට කියලා ඔය රවුම් වෙන්නේ ඒත් ඔය ටිකමයි. වික්‍රමස්ථානේ, මේ අයස්ථානේ, ඉතින් ඔය ආදී වශයෙන් එකින් එක පෙන්නගිනවනේ. පුත්‍රස්ථානේ, රෝගස්ථානේ, කුටුම්බගස්ථානේ, මාර්ගස්ථානේ. ඒකත් හේතුඵල ධර්මමයි වෙන්න තියෙන්නේ ලෞකික වශයෙන් ගෝචර වෙච්ච හැටි. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉතින් අපි පරිත්‍යාගමපාද කියන වචනේ තිබුණා. ওই වචනේ ලෞකික අර්ථයක් තිබුණා. මේක ගැඹුරු පෙන්නලා බුදුරජාණන් වහන්සේ පින්නේ ඕක නෙමෙයි විතරට ගැඹුරු අර්ථයක් ඕකේ තියෙනවා. ඕක මේ සසර දුකට එන්නේ ඉන්නේ මෙන්න මෙහෙමයි. සසර නිදහස් කරන්න යන්නේ මෙන්න මෙහෙමයි. ඕක ලෞකික වශයෙන් දුකට හේතුව මේකයි ලෞකික වශයෙන් දුකෙන් නිදහස් වෙන්නේ මෙහෙමයි කියලා එක තමයි ලෞකික වශයෙන් පරිත්‍යාගමපාදේ. අවිද්‍යාපත්‍ය කියන එක තමයි නවත ආවේ. හැබැ අවිද්‍යාව කියලා ඒගොල්ලෝ ගණන්ගත්තේ නැහැ සසර ගමන කෙලවර කිරීමයි මේ විද්‍යාව කියලා දැක්කේ නැහැ. ඒගොල්ලෝ අවිද්‍යාව හැටියට දැක්කේ පව්. විද්‍යාව හැටියට දැක්කේ පින්. පින් පව් දෙක මුල් කරගෙන තමයි ලෝකේ පරිත්‍යාගෝපාදයේ කාලය ආවේ. අවිද්‍යාපත්‍ය සංඛාරා කියන එක ඒගොල්ලෝ අරගත්තේ. පව් කරන අයට පාප සංඛාර එනවා. ඒකෙන් තමයි ඒගොල්ලන්ගේ මත. අවිද්‍යාපත්‍ය සංඛාරා විග්‍රහ කරන්න ගියා තත්ත කතම අවිද්‍යාපත්‍ය සංඛාරා පුඤ්ඤාපි සංඛාරා අපුඤ්ඤාපි සංඛාරා ආනින්ජාපි සංඛාරා අවිද්‍යාපත්‍ය අයං උච්චති අවිද්‍යාපත්‍ය සංඛාරක ධර්මයේ විග්‍රහ කළේ ඉතහා ගැඹුරට බහැලා. ඉතින්දි ඒගොල්ලෝ අර සංඛාර වලින් පුඤ්ඤ සංඛාර හැටියට ගත්තේවත් අවිද්‍යාවේ කොටසක් හැටියට දැම්ම බෞද්ධ යථාර්ථය දැනගෙන. කුසල මූල පත්‍ය සංඛාරක නිවන් මාර්ගෙ හේතු වෙන්නව වැඩ පිළ වෙන් කළා. මේක ගැඹුරට පරිත්‍යාගෝපාද විග්‍රහ කිරීමෙන් ලැබිච්ච දෙයක්. මේ ලෞකික පරිත්‍යාගෝපාද විග්‍රහ චක්‍රය තමයි තියෙන්නේ මේ අකේන්ද්‍රයේකින්. ඔව්. කේ කියන වචනයෙන් පෙන්නන්නේ ෂය වෙලා යන. ඒ වගේම පහත් බාරපත් වෙන. අන් කියන්නේ ආහාරය. දර කියන්නේ දරනවා. කේ අන් දර කියන්නේ පහත් බාරපත් වෙන ආහාරයේ දරව හැදී. මේ පහත් බාරපත් වෙන්නේ සසර ගමන් කරන තාක්කල් පුද්ගලයා අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ගමන් කරන්නේ පහත් දැන්. කේ දැන් කේ අන් තමයි භාවිතා කරේ. ඒක තමයි දැනෙන්නේ. මේ කේ අන් දරාගෙන ඉන්න තාකල් කේන්දරයෙන් බේරෙන්න බැහැ. සතර සැරිසරන සියලු සත්ත්වෙදම කේන්දරයක් තියෙනවා. කවදා හරි ඒ කේන්දරය පුච්චන්න ඕනේ. නිවන් දකින්න. ඒ කියන්නේ කොල කැලලා පුච්චලා හරියන්නේ නැහැ. ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ කියන සතර ගමට හේතු වෙන රාග, දේශ, මෝහ කියන පහත් ආහාරය. දරන්න නැතුව ඉවත් කරව දාත. දවා හැරව දාත. ඔහුගේ කේන්දරය පිච්චුණා. එදා නිවන් දැක්කා. හරි හත් දේවත් වුණා. අරිහතුන් වහන්සේ නියම විදිහට කේන්දරයේ පුච්චවගෙන. කොල කැලි පිටිවර කවදාවත් නිවන් දකින්න බෑ සම්මාදෘෂ්ටික වෙන්නත්. කේන්දරයේ පුච්චන එක සම්මාදෘෂ්ටිකයි. හැබැයි කොල කැලි පුච්චන එක නෙමෙයි. සසර පැවැත්මට හේතු වෙන කහට ගන්නෙන රාග දේශ මොහ කියන ආහාරයේ දරනවනම්. අන්නේ ආහාරයේ දරන එක පුච්චලා හැරියන කෙනාට නියම විදිහට කේන්දරයේ පිච්චෙනවා. අන්නේ කේන්දරයේ පුච්චගත්තොත් අරිහත් වෙනපත් වෙනවා. සම්මාදෘෂ්ටිකත් වෙනවා පුච්චන්න පටන් ගත්තාම පටන් පුච්චලා කෙලවුණාට පස්සේ අරිහත්. ආයතන ගමන ඉවරයි කේන්දරය ඉවරයි කේන්දරය වෙනවා උපත ඉවරයි උපතක් තියෙන හැම කරනවා කේන්දරයක් හැදෙනවා කොලියක ලිව්වා නැතත් ඔහුට කේන්දරයක් තියෙනවා ඒ ඔකට ඔය නිදා හොඳ ලස්සන නිරුක්ති වලින් දකින්න ඕනේ එක ඔක යථාර්ථයෙන් තෝරා ගන්න ඕනේ දැන් ඒත් ඒකම තමයි එන්නේ දැන් හඳ හන කියන වචනේ පෙන්වන්නේ අපි විසින් හන හේවත් විනාශයට හේතු වෙන දේද අපි හද හද ආවේ හැඳිනගෙන ආවේ හඳහන ඒතුකලෙ ඕකම වචනේ කොයි එකක් නිරුක්ති එකක් ඒ නිරුක්තියෙන් බලනකොට අර්ථය එකක් එනවා හන කියන්නේ විනාශය ඉතින් හඳ කියන වචන කියන්නේ හා අඳ හන අඳ බවින් හා වුණා නම් හන හේවත් විනාශේද. ඒ තාකල් හඳහනක් තියෙන. මේ හඳහන පිටුවා ලෝභය අඳයි, ද්වේෂය අඳයි, මෝහය අඳයි, කුචල ඉවර කරලා දාට හඳහන පිටුවා. ලගින දැන් මේ කොහෙද ලැග්ගේ මෙච්චර කාලෙ? ලැග්ගේ යම් තැනකද ලග්නේ ඒක. පෙර භවයේ මරණාසන්න වෙනකොට කොහෙද ලැග ලැග හිටියේ? ලැබපු දෙයට අනුකූලව ලැබපු දෙයට ලග්නය කරගෙන ඉදින් උපදිනවා. ඒක ලග්නේ වෙලා උපදිනවා. ලගිනේ දැන්. ඉතින් යා උපන් වෙලාවේදී ඒක අරගෙන බලපුවාම ඉස්සෙල්ලා උපන් කොටුව බලපුවාම ඒකේ යම් ග්‍රහචාරයක ලක්ෂණයක් පිළිලා තිබුණාද? එයා ලැබලා තින්නේ බඳු ගති ලක්ෂණේ. ඒ ගති ලක්ෂණේ මොනවද ග්‍රහණය කරලා තියෙන්නේ? ග්‍රහණය කරපු ගතියනවා. ඒකට අනුව පිළිපු ග්‍රහයක්. ග්‍රහයාගෙන් බලා ගන්නවා එදා ග්‍රහණය කරගෙන හිටපේක. යම ග්‍රහණය කරගෙන යම් ස්වභාවයක ලැබලා හිටියානම් ඒ ස්වභාවය ඔතන පේනවා. ඔව්. ලග්නය සහ ග්‍රහය. දැන් ඒ දාලා තියෙන එකට පෙන්ලා තියෙන්නේ ලෝකෙ තිබිච්ච හැඩතලයක්. දැන් යම් කිසි ග්‍රහ වලල්ලා තියෙනවා නම් ග්‍රහ චක්‍රය පිළිපු ගහම ග්‍රහ චාරයේ දිහා බලනකොට ඒකෙන් දැర్శණය වුණා යම් කිසි සතෙක්ගේ රූපාකාරයක්. ඒ රූපාකාරයේ බෙල්ලදී ගති ලක්ෂණයක් තියෙන නිසා. දැන් මකර කියන වදනේ දැන් ආදාර ගත්ත අපි දකින්න ඇති සතෙක් නේ කියන්නේ. අපි දැක නැද සතු නෑ කියන්නේ කොහමද? ඔය කියා කියන්නේ. එකේ කාලවල එකේ જાති සතු විදලා තියෙනවා. ඒ සතුන්ගේ ගති ලක්ෂණ. ඒ ලැබෙපිට නෑ ඒ කියන්නේ රාසිය තියෙනවා. රා කියන්නේ හැරිසරනවා. ආසිය කියන්නේ ආශ්‍රය කරපු තැන. අපි හැරිසරමින් කොහෙද ආශ්‍රය කළේ? ඒක තමයි රාසිය. මේ ලග්න රාශිය. රා ආසි රාසි. සැරිසැරීමේ සඳහා ඇසුරට ගත්තේ රාසි. ලැග්ගේ එතන නම් ඒක ලග්නේ වෙනවා. නොයේ රාසිය වල අපි සැරිසරනවා. ඕකෙන් එකක ලගිනවා. ඒකම සම්පූර්ණ සංඛාර විග්‍රහයක් ඔය තියෙන්නේ. ඒකයි.
සංකේතයක්
වෙන්නලා අවිජ්ජාපත්‍ය සංඛාරා කියන එක තමයි අපි රැස් කරගත්තේ දැන් රාසිය. අනික තමයි ලැග්ග දැන්. ඒක තමයි ලග්නේ වෙන්නේ. මේ ලග්නේ දකින්න පුළුවන් පෙර භවයේ කෙබඳු සංඛාරයක් ගොඩනගලාද මෙතෙන් ඩාවේ. හරියට කියන දේ හදා ගන්න පුළුවන් නම් දැනගත්ත හැකි පෙර භවයේ කරලා තියෙන වැඩ පිළිවෙල. මෙන්න මෙහෙම එකක් වෙලා තමයි මෙන්න මෙහෙම ග්‍රහණය කරන අත උන් ගති ලක්ෂණ නිසා තමයි මෙතෙන් ඩාවේ. මෙරි හරි ගැඹුරු විවිධ ලෞකික විග්‍රහ. ඔය නිවන් දකින්න අවශ්‍ය ඒවා නෙමෙයි. නමුත් මේවා තේරුම් ගන්න වැදගත්කමක් තියෙනවා මේ බුදුදහම කියන්නේ. නිවන් දකින්නම තියෙන එකක් නෙමෙයි සියලුම ලෞකික ලෝකෝත්තර සියලු ප්‍රශ්න විසඳපු එකක්. පටිච්චසමුපාදය කියන්නේ. අර සම්පූර්ණයි. දැන් මේ ලෝකේ පවතින ආයත දුකක් ඇද්ද, දුකේ හේතුවක් ඇද්ද, නැති කිරීමක් ඇද්ද, නැති කරන මගක් ඇද්ද ලෞකික වශයෙන් ඒකත් ඔගේ තියෙනවා. ලෝකෝත්තර වශයෙන් සදාහරම දුකක් අඳුරගත යුතුද? ඒ දුකක්. ඒ දුකේ හේතුවක්. සදාහරම දුකෙන් නිදහස් වීමක්. සදාහරම දුකෙන් නිදහස් වෙන මාර්ගයක් ඒකත් ඔගේ තියෙනවා. ඒ කාරණා දෙකම පරිත්‍යාගපාදයේ තියෙනවා. මේ පරිත්‍යාගපාදයෙන් තෝරගත්තහම මේ මුළු ලෝකෙම ජීවත් වෙලා ඉන්න කෙනාට ලෞකික අභිවෘද්ධියක්. ඒ වගේම මල මෙතෙන්ටි නිවන. ඒ වගේම මේ දෙක අතර තිබෙනා වූ යම්කිසි සුගතියක් ඇතන සුගතියට යන හැටි තෙදෙන පවත්වන හැටි. මේ සියල්ල පිළිබඳව ප්‍රශ්න වලට උත්තර ටික ඔක්කොම තියෙනවා පරිත්‍යාගපාදයේ. තෝරා ගන්න බැරිකමයි තියෙන්නේ. ඔයින් අහ කරපු ධර්මයක් කතා කරන්න දෙයක් විද්‍යාවක් ලෝකේ නෑ. ලෝකේ සෑම විද්‍යාවක්ම පරිත්‍යාගපාදයේ තුනේ කතා කරලා ඉන්නේ. හැබැයි එන්නේ නැ මහා සාගරය වෙන්නේ පරිත්‍යාගපාදයේ කිව්වේ ඒකයි. නුවණේ මට්ටමට තමයි පරිත්‍යාගපාදයෙන් ඔබ වටහා ගන්න පුළුවන්. ඒක ළඟින් ඥාන මට්ටම. ඔව්
අවසානේ තමයි දැකලා
අන්න ඒකයි දැන් මුල හදාගත්ත හැටි පේන හරිය පේනවා
මුල පිරිසුදුයි කියන එක හැමතැනම
දැක්කා ඔව් ඒකයි ලෞකික වශයෙන් පිරිසුදු භාවය දැක්කා ලෝකෝත්තර පවිත්‍ර භාවය ඒත් දැක්කේ නේ ලෞකික පැවැත්ම අරයි යනකොට ලෝක සත්‍යය ගෙනියන ක්‍රමයක් තියෙනවා ඒකත් ඔයකම අරගන්න ඔය අපි මෙටි විග්‍රහ කළා එමු. දැන් ලෝක සත්‍යය මේ ලෝක පරිේශනය කරනකොට කාග දේශ මොහසහගත පරිේශනයක ඉදිරියයි ඉන්නේ. දැන් මේ ලක්ෂණ තියෙනවා එක එක සතාගේ ස්වභාවයෙන් මේ ලෝක සත්‍යය සැරිසරන ක්‍රියාකලාපයේ ගෙනියන ක්‍රමය. දැන් මේෂ රස මේෂ රාශිය කියලා අපි එකක් කියනවා. ඔව් ඇතුළු කරලා තියෙන්නේ. එළු වගේ වැඩ පිළිවෙල. මොකද උගේ ස්වභාවය හැමතැනම ඕනම කර්කස තැනක ඕනම තැනක යන්න පුළුවන් ගිහිල්ලා පළ දාව කොළ දාව කඩාගෙන කනවා මේ තමයි ඉළුවාගේ ස්වභාවය මෙන්න මේ වගේ ඕනම තැනක මේ ලෝකේ ගැන කඳු හේල් ගැන පරීක්ෂණ කරමින් එක්තරා පිරිසක් නිතරම ගැවතෙනවා අර එළුවා වාගේ වැඩ කරමින් මොකද පරීක්ෂණ කරන්නේ අනික් කෙනා පැත්ත දාලා තමන් පළවෙනි වෙන්න පරීක්ෂණයක් කරනවා පරීක්ෂණ වලට මුල ඕකයි හැමතැනම පරීක්ෂණ කරන්නේ ලෝකේ අනිකට වඩා ලෝකයක් වෙන්න ක්‍රමයක් හොයාගන්න අනු එළනවා මානයක් හදාගන්නවා අනේ එළු මානේ එළු ගතියෙන් කටයුතු කරන බුද්ධිලයා ලෞකිකත්වයේ තුල තියෙන රාග දේශ මොහයන්ට කොටු වෙලා කරන කටයුත්තක එක්තරා පිරිසගේ වැඩපිළිවෙලා. අපි මේෂ කිව්වේ ඔකට. අන්න අපි මේ සතර පැවැත්මේ අල්ලාගත් එක රාගියා. තව කෙනෙක් මොකද කරන්නේ මොන මොන හරි ශාස්ත්‍රීයත්වයේ බලාගෙන සුඛෝපභෝගී වෙන්න වැඩ කරගන්නවා. වෘෂභ කිව්වේ කිරිහරක. කිරිල දෙන්න වෘෂභ කියනවා. අනේ වෘෂභ කියන ගති ලක්ෂණේ අරගෙන ශාස්ත්‍රීයත්වයේ ගොවිතැන්පත් ඔයයන් අරගෙන ජීවුණා කියලා තපසේ ජීවත් වෙන බලාපොරොත්තු වෙන තව කොටසක් වැඩ කරනවා. ඒකත් ලෞකිකයි. මෙන්න වෘෂභ ගති ලක්ෂණය. වෘෂභර උපමා කළේ ඒකයි. හරකකින් ගන්න ඒවා බැරුණ. ලගිනවා මඩි. එහෙම නැත්නම් පහත් ඇඟ වල කනවා. කාලා හිටන් සුඛෝභෝගීව ඉන්න කිරිටිය ගන්නවා. හරේ කාපු ගති ලක්ෂණ. ඒකත් ගැලපෙනවා. ඉතින් අන්න අපි ලැබුවේ තව දෙනවා. ඒකිනම් ලැග්ගේ අපේ ලග්නේ වෘෂභ ලග්නේ වෙනවා. අර පරිදේශන මට්ටමක ලැගලා ගලන් සංසාරේ හිටියේ පෙරභවයේ හිටියේ එයාගේ ලග්නේ මේස ලග්නේ වෙනවා. ලැගම දැන්. ලැගම හොයාගන්න හැ. කවුරුසක් ඉන්න උන්ට වෙන එකක් අතනේ උන්ට වෙන්නේ මයිතුනි. කා මයිතුනි හොයා පස්සේ යනවා. එහෙම ජීවිතයක් ගත කරනවා කට්ටිය. ඒ ගති ලක්ෂණයට තමයි ලැගගෙන මිතුන උනේ. තව කෙනෙක් ඉන්න කවුරු මොනවා කිව්වත් හරියන්නේ තමන්ගේ ගමන යන්නේ තමන්ට ඕනේ දේ නවත් හරි මගේ නෙමෙයි හරහට යන්නේ. වැරදි වැද. හරස් ගමන යන ගති ලක්ෂණය තමයි කට. ඔකට හේතුව හැම වෙලෙම තමන්ගේ හිතේ තියෙන කැමැත්ත. තමන්ගේ කැමැත්ත ඉඩ දුන්නහම ඇත්ත කොච්චර තිබුණත් කෙලින් යන මාර්ගය හොයාගන්න බෑ. කෙලින් යන මාර්ගය අවංකයි පිරිසිදුයි. නවත් කාමසහගතයි ඇදයි හරස් මාර්ගය. මේ සඳුර තැන දීලා ඡන්දයා හේවත් හිතට තැන දීලා හරස් අතර යන නිසා කක්කුට තමයි උපමාවට ගත්තේ කටක කියලා ලග්නේ. ගති ලක්ෂණේ දුන්නේ සඳුට. මේ කටකේට සඳු වදුක. අයකට ගත්ත ආකාරය. මේසේට පුජාධිපති. පුජ කියන්නේ තරංකාරී, තරංකාරිය. ඉතින් අයිවිදියන් හතරම් කරන්න අනික ඇය ගන්න තමයි කඳු හේල් පහු කරගෙන අරවා මේව හොයව පරික්ෂණ කර කර හැමතාවම ගත කරන්නේ ඔබට. හටන මුල් කරගෙන. ඉතින් මේස කුජටයි තියෙන්නේ. එන හැටි බලන්න එකින් එක සකස් වෙලා යන හැටි. මේ වෘෂභ කියලා කියනවා සැප සම්පත්. සැප සම්පත් සිගුරුටයි. මේ වෘෂභ රාශිය සිගුරුටයි. ගති ලක්ෂණ අනුව රාශි බෙදෙන හැටි. මේ බුද හැමිලියෙම දැන් මිතුන කියන්නේ මෛතුන සේවනයේ දරුවත් එක සම්බන්ධයේ දරු පරපුර සම්බන්ධයයි මෛතුනයයි දෙකේ ආසන සම්බන්ධතාවය බොහොම තියෙනවා. මෛතුනේ ඉති කියොත් හම්බෙන්නේ දරුවෝ. දරුවාගේ සම්බන්ධ දරු ගති ලක්ෂණයට සම්බන්ධයි ධාරක ප්‍රේමයත් මෛතුන සේවනයත් ඔය ඔක්කොම වැරෙන්නේ ඒ හැංගී බර පැත්ත. ඒ පැත්ත නිසා මිතුන බුදරයි. අනේ ගති ලක්ෂණය. කටක හැංගීමට අදින සඳුටයි. ඉර සිංහයා වගේ ජීවත් වෙන තව කට්ටියක් බලනවා ලෝකේ මහ ගරණාදී කරන ලොකුම තේජස් පතුරු වගේ. ඒ මේ ලෞකිකත්වය තුළ තව වැඩි වෙන්න හැදෙන ක්‍රමයක්. ඒක තමයි රාශිය සිංහ. සිංහයා වගේ ඉඳ හදනවා. ඒක තේජස්වි රවිටයි. පුරියා වගේ ඉඳ හදන ඉඳ. වන්න ගති ලක්ෂණයට අනුකූලව අයිතිකාසිකම් ග්‍රහයර දීලා තියෙන හැටි. ග්‍රහණයේ ස්වභාවය මොකද්ද? ගති ලක්ෂණයත් ඒ වගේ. වාසය කරව පසුතලයක් ඊට අනුකූලයි. ඊට අනික තමයි කන්‍යා. ස්ත්‍රී ලක්ෂණයන්ට ස්ත්‍රී ඇසුරට කැමති. ස්ත්‍රී ඇසුරේ ඉන්නවා. ඒක අර රදුරු ගති ලක්ෂණේ සුන්දර ලෝකයක්ම වාගේ ඉන්නේ බුදටයි. මිතුනත් බුදටයි. මේස උත්සව මිතුන කටක සිංහ කන්‍යා. කන්‍යාවත් බුදටයි. මේ අයිති ඒ විදිහ. ඊට පස්සේ තියෙන්නේ තුලා. තව කොටසක් ඉන්නවා හැම වෙලෙම සංසන්දනාත්මකව බලබල තමන්ට අවශ්‍ය වෙන විදිහට පාඩු නොවන විදිහට කටයුතු කරගන්න. තමන්ගේ වාසිය බලාගෙන මේක මෙහෙම කළොත් මට පාඩුයි. මෙහෙම කළොත් මෙහෙම කරොත් ලාභයි. ලාභේ බලාගෙන තුලණය කරමින් කටයුතු කරනවා තුලා. අන්නේ ගති ලක්ෂණය තුලාවටයි. එතකොට එකිනෙකට යන ආකාරය. මේ රින්ග කන්නේ තුලා. අනිත් තමයි කුච්චික කිවි. එතකොට මේ මේස උසව මෙතුන කරක සිංහ කන්නේ තුලා. දැන් කුච්චික හැමිලීම. ගෝනුසාගේ ස්වභාවය. තමාගේ තරහෙන් තමාම මැරෙනවා. කටුව උසලහ තමාගේ ඔළුවේ ගහ ගන්නවා. ගෝනුසා තරහ ගියා. තමාගේ විස තමාට වැදිලා මැරෙනවා. ඒ වගේ හැමිලීම මාරකස්ථානයේ හැටියට පෙන්නවා අටවැන්. අතුලණය කරන එක තමයි කුට්ටුම්බකස්ථානයේ හිවා තමගේ පිරිසට සමව බෙදා ගන්න අනිකාගේ වෙන් කරගන්න මේ ආදි වශයෙන් ගත්ත ඉතාලි තමයි හත්වැන්න. අටවැන්න මාර්ගස්ථානයේ තිබේ ගති ලක්ෂණේ උච්චික. සැර පරස ගති ලක්ෂණේ විහ වෙන ගති ලක්ෂණේ තමයි එතන ගත්තේ. ඒතර එතන ඉහට ගත්තාම නවවැන්නට ගියාම ගත්තා නවවැන්න දනු. දුන්නකින් තමයි එතන වෙන්නේ. එතන නම් වැන්න රගත්තාම කියන්නේ පුණ්‍යස්ථානිය කියලා අපි ඔබට කියනවා. දැන් ඔතනදී විද දමන දෙකක් තියෙනවා. එකක් තමයි විදලා බලනවා කියන්නේ විද්‍යාව. විදෙන අර්ථයෙන් තමයි දුන්නේ කලේ යමකට විදින එක. එතන අරගත්තේ අර්ථය මොකද්ද? විද්වත් තමයි ඇතුලේ තියෙන එක දකින්නේ. විද බැලීමට කියනවා විද්‍යාවෙන් බලන. විද්‍යාවෙන් බැලුවොත් තමයි පිනපව තෝරගන්නේ. හොඳ නරක තෝරගන්නේ. අනේ හොඳ නරක තෝරා ගන්න ස්ථානීය පුණ්‍යස්ථානිය වුණා. ඒක දනුවෙන් කරන වැඩේ ඉතින් දරගත්තා. ඒ එතනින් ගත්තට පස්සේ මමත්වයෙන් තමයි මේ ලබා ගන්න මේ ලෞකිකත්වයේ ඔක්කොම කරගත්තේ. පින් කරගත්තේත් ඒකට, අර ඔක්කොම කරගත්තේත් ඒකට, උපක්‍රම කළේත් ඒකට. එකතු කරලා එකතු වෙලා 10 වෙනතර ගත්තා එක. එතකොට මමත්වයේ කරා ලබා ගැනීමල කියනවා මා කරා ලබා ගැනීම මකරාගේ. මකරා. මමත්වයේ කරා යාමල කියනවා මකරා කරා යනවා. සංකේතයේ මකර වුණා. දෙවර එතනින් අරගත්තට පස්සේ ගෙනහල්ලා හදලා ගත්තේ වමත්යෙන් ගත්තේ රැස් කරලා තියාගෙන වත්කම් ඇති කරගන්නේ කලයට සම්බන්ධ කරලා බලන්න. කුඹ එකතු කරගන්නේ. එතනින් අරගත්තට පස්සේ මොකද කරන්නේ? කොච්චර හදාගත්ත තියාගෙන ඉන්න බෑ. ගවන අතරලා යන්න වෙලාවක් එනවා. එයාට සංසාර සාගරේ බීනන්න ඕනේ. මීනට ගිය. මාළුවට දැන් මොනවා කරගත්තත් අන්තිමට චක්‍රය කරගිලා තියෙන්නේ උපක්‍රමයෙන් හම්බ කරගන්නවා, කපටිකමෙන් හම්බ කරගන්නවා, ලාභකී ප්‍රහංසා ලබා ගන්නවා, භුක්ති විඳිනවා, ඔක්කොම කරනවා, එක්රස් කරගන්නවා, ගහමරා ගන්නවා, උපම කරලා හිටන් එකතු කරලා ආයතනයක් ඒවා උපක්‍රම විදලා හිටන් උපක්‍රම හොයා ගන්නවා, හදා ගන්නවා, හදාගෙන ඉන්න බොඩ ගහගෙන ඉන්නවා, දාලා මැරලා හිටන් සංසාර සාගරේ පීනනවා. ඔක තමයි කලි. මේ ওই චක්‍රය තමයි ওই 12 සහකාරයෙන් ගියේ. ලෝක සත්වයාගේ සැරිසරප ක්‍රමයේ මේක නිසා කවදා හරි මේ සක්වලක් හැදිලා හටගන්නේ මේ ග්‍රහ පිහිටීම. වෙන එක අපි හිතන්න විදියක් නැහැ. ග්‍රහ පිහිටීමට හේතුව අපි කරපු ග්‍රහණේ නා. ග්‍රහණය කලේ අපි ඉති යම් පිහිටි ලෝක ධර්මතාවයට අනුව නා. අනන්ත අප්‍රමාණ සංසාරයේ පටන්ගෙන වෙන ක්‍රමයක් අපිට තිබුණ නැත්නම් අපි හුවේ හොයාගෙන ගිය ওই ක්‍රමයේ තුල නා. අපි යන්නේ දැනුත් ඒ ක්‍රමයේ මතු යන්නේ තේ ක්‍රමයේ තුල. එහෙනම් ওই ක්‍රමයේ තුල පෙරත් ආව නම් පෙර තිබුණ චක්‍ර රටාවම තමයි දැන් යන්නේ දැන් ඒක නම් ඒ රටාවමයි දැන් තියෙන්නේ. මතු අපිට යන්න තියෙන්නේ ඒ රටාවේ නම් මතු කවදාරි හට ගන්නවා නම් හට ගන්න තියෙන චක්‍ර රටාව ග්‍රහ චක්‍රය විදිහට වෙන එකක් හට ගන්න බැහැ. ඒක ඔය රටාවම හට ගන්න ඕන. යකින් එක එක සත්වයාගේ හැටි හැටි. මිනිස්යාට නෝ දැන් දසමාසයක් කියලා කිව්වත් ඒත් ඒ වගේ. ඔය එකම තියෙන්නේ උතන. ඒ විස චක්‍රයේ ග්‍රහණය කිරීම නිසා හටගන්න චක්‍රයේ හැටි. ඒ ග්‍රහණය කිරීමේදී යමක් මාධ්‍ය කරගත්ත නම් ඒක තමයි මනුෂ්‍ය මාධ්‍යය. සත්ව මාධ්‍යය. ඒකට ආධාර කරන්න ආව ගහවතු ඒවට උදව් දෙන ඒවා. මේ උදව් දෙන එකෙන් දෙන්නේ උදව්ව. ඉතින් තව දෙනක සත්ව හැදෙන්නේ නැහැ. ඉතින් මනුෂ්‍ය ලෝකයක් ඇත්නම් ඒක තමයි සත්ව ලෝකය. ඒවට අදින ග්‍රහ ලෝකවල සත්ව හිව්වට සත්තු හම්බ වෙන්නේ නැහැ. සත්ව ලෝකයේ ආධාර තමයි ග්‍රහ ලෝකයෙන් තියෙන්නේ. ග්‍රහණය කරගත්ත හැටියට ප්‍රතිඵල දෙන්න තමයි එව සකස් වුණේ. ඉන් දුරට අස්වැච්ච නිසා තමයි දුර අස් වුණේ. සර් කියන තමාගෙන් විසිවෙච්ච නිසා තමයි විශ්ව වුණේ. මේ විශ්වයේ දුරට අස් වුණා කියන්නේ තමාගේ ඇසුරෙන් දුරට ඈත් වුණා. මොනවද? ඔය ග්‍රහණය කරගත හොඳ ඒවා. හොඳයි නරකයි කියන දෙකේදී. නරකයකේ තියෙනවා මහා නරකට බැස්සහම පොඩි නරකත් ඈත් වෙනවා. ඊට වඩා විශාල නරකයකට බැහැගත්තොත් ඒ මට්ටමත් ඈත් වෙනවා. දැන් බයින මට්ටමේ මේ විතරක් මිනිහෙක් ඉන්නවනම්. ඉතුරු ටික හොඳයි. ඒක ඉක්මවල ගහන මට්ටමට ගිය බැනීමේ නතර වෙන්නේ නැහැ. ඒක දුරස් කළා ගහන්න ගියා. තවත් දූෂ්‍ය වුණා. හැබැයි ගහනට වැඩිය තුවාල කරන්නේ නැහැ. තවත් දූෂ්‍ය වුණු ගහන මට්ටමේ නතර වෙන්නේ අතපය කඩනවා. තවත් දූෂ්‍ය වුණා. ඒතර ගහන මට්ටම දුරස් වුණා. අතපය කඩන මට්ටමෙන් ඉන්නේ මරනවා. අතපය කඩලා ඉන්න මට්ටමත් ඈත් වෙලා දුරස් වෙලා ගියා. ඔය ඔක්කොම විෂ කිරණ වශයෙන් ලෝකයේ විෂ තැන් වශයෙන් ලෝකයේ දුරස් දුරස්ව පිළිදෙනවා. ඔය අතර විදිහ හොඳ ඒවත් ඒක ඈත් වෙලා යනවා. ගහන්න නැතුව හිටපු හොඳ ගති ලක්ෂණේ ගහනකොට ඈත් වෙලා. ඒකත් දුරට යනවා. දුරට අස් වෙනවා. බනින් නැතුව හිටපු හොඳ ලක්ෂණේ බයිනෝට ඈත් වෙනවා. හොඳ ලක්ෂණේ ඒකත් දුරට යනවා. ඔය ක්‍රමයට විශ්වයට ඈත් වෙනවා. අපි ස්වෛරීව නැගී හිටලා කරපුවක් තියෙනවා. අනුන් එක්කලා එකතු වෙලා කරපුවක් තියෙනවා මේ හොඳ නරක දෙකේම. ওই දෙකම දුරට අස් වෙලා. සර් කියන්නේ තමන්ගේ විශ්වගත වෙලා. විශ්වේ පිහිටනවා. විශ්ව කියන්නේ සර් කියන්නේ තමා. විශ්ව කියන්නේ තමාගේ විසුණා. තමා ඇසුරු කරපු දේවල් කොයිතරම් දුරට විශ්ව වෙලාද ඒ තරක් දුරට විශ්වේ පිහිටනවා. ඒ විශ්වය තුල ග්‍රහ චක්‍රයත් එක්කලා ඒක පිහිටනවා. ඒක තමයි ලෝක පිහිටීම. සර් සහ විශ්ව හතර කේන්ද්‍රයේ පාළුව කියන්නේ ඔය ක්‍රමෙමයි. මොකද හතර කේන්ද්‍රයේ පාළුව දෙන්නේක ඉන්නවා. දැන් මේකෙන් එකයි තද ජ්‍යොතිෂයේ බොහෝවට භාවිතා කරන්නේ ඒකයි. හතර කේන්ද්‍රයේ පාළන උමහ කාල කන්නේ. ඔක තමයි අද භාවිතා කරන එකමදී. දැන් එක්තරා මහත්මයෙක් දවසක් කේන්ද්‍රය ගෙනහල ගම්පහ වැත්තේ මහත්මයෙක් මට දීලා කිව්වා මේ කේන්ද්‍රය කියන්නේ මම ඉදර මහල්ලා නැහැ මොකද හිතෙන්නේ කියලා. මම ඒක බැලුවා බලුගා මට තේරෙන බැලු බැලුන හතර කේන්ද්‍රයේ පාළුවයි. දැන් දක්ෂ ජෝති සත්ඥය නා කියන්නේ මේ හතර කේන්ද්‍රයේ පාළුව මහා කාලකන්ණික කේන්ද්‍රය කියලා. මම එහෙම කිව්වේ නැහැ. මම බැලුවා එයා ගැන හොඳයි කියන ග්‍රහය පිහිලා තියෙන අනිත් චක්‍ර තැන් ටික. බලනකොට එපලොස් වැන්නේ, පස් වැන්නේ, මෙහෙම හොඳ හොඳ තැන් වල පිහිලා තියෙන නම වැන්නේ. පිහිලා තියෙන මේ ග්‍රහය ටික ගිහිලා ඔක්කොම. බැලුව බැලමට මෙයාට මන් දැකලා තිබිච්ච ක්‍රමය අනුව නම් හොඳ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න තියෙනවා. තමන්ගේ පියවරුවාගේ බාහිර ලෝකයේ ඉඳලා තමා කෝෂ රක්ෂණය පෝෂණය කරන නිදහස් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන කෙනෙක්ගේ කේන්දරය. මම එයාට කියවා මේ බුද්ධිලා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි, අනික් අයට වඩා බොහෝම විශේෂ ඇති පුද්ගලෙක්, මහ වාසනාවන්ත පුද්ගලෙක්. අනුන් හරි හම්බ කළා දෙනවා පියෙකුට වාගේ, දරුවෙකුට වාගේ සැලකමින් අනික් අයගේ සැලකුම් ලබන මෙන්න මේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන જાතිය කෙනෙක් වෙන්න ඕනේ මේක. මම මේ කොහොමද එක කිව්වේ? මට වෙන එකක් ඕනේ. මේක මෙච්චර කාල මේ කේන්දර බලන කෙනෙක් නොකියපු දෙයක්. ඕකේ මොකුත් පේන්නේ නැද්ද මහත්තයා මේ කියලා වයන් අහනවා. ඔයගේ හතර පොළ ගැන. මොකද පේනවා. කවුරුවත් අහුවන කෙනෙක් මේ හතර කේන්දර පාළුවේගේ කේන්දරයක් මම කාලකණ්ණිය කියන්නේ. හරි හරි ඒක හරියටම හරි එහෙම තමයි මට ගිය තැන් වල කිව්වේ. නෑ ඒකයි මෙහෙත් බලන්න ආය. මම මේ ජෝසිය පිළිගත්තේ නෑ. ඔය කතාව උඩ දැන් මට ඒ මහ ප්‍රශ්නයක් මතුවුණා. දැන් ජෝතිෂය පිළිගන්න වෙනවා. මොකද පිළිගන්න වෙන්නේ මේක මේ කියපු කාරණේ අනුව මේ කාලකන්ණියෙක් නෙමෙයි බව ඇත්ත. මෙයා හොඳට දැනීමක් ඉගෙනීමක් ඇතුව හිටපු කෙනෙක්. ඇමරිකාවේ ඉඳලා ආපු එක්තරා සුද්ධි. මේ ඉස්කෝලේ යන කාලේ මෙයාගේ මේ ස්පෝට් මීට් වෙණි හෙල්ලමකදී මෙයා පළවෙනි තැන ක්‍රියාත්මක වෙන හැටි දැකලා මෙයා කලිසරකම දැකලා මෙයාගේ මෙයා කෙරෙහි බොහොම හිතවැටලා තමන්ගේ දරුවෙක් හැටියට හදාගන්න දෙමව්පියන්ගෙන් ඉල්ලාගෙන මුළු කෝටි ගානක දේපොළ ලියා දීලා මෙයාට එයාගේ දරුවකම තියාගින්න එක ගිහින්. දැන් මෙහෙ හදලා තියෙන මාලිගාවක් ආ ගියා ඒ රට තාත්තාට කියලා එයා කියන්නේ. ගමේ මේ ලංකාවේ තාත්තායි රට තාත්තායි ඒ ළමයා කතා කරන්නේ ඒ දෙන්නට තාත්තා කියලා. ඔය විදිහට. දැන් ඒ තරම් මහා විශාල ධනස්කන්ධයක් මේ ළමයාට ලැබිලා සුඛෝපභෝගී ජීවත් වෙනවා. කිසි අමාරුවක් ලෙඩක් දුකක් නැහැ. ඉතින් ඒතර කියලා දැන් මේ කේන්ද්‍රයේ විශ්වාස කරන්න මට දැන් තියෙන ප්‍රශ්නේ මේ හතර කේන්ද්‍රයේ පහළ කේන්ද්‍රයේ වල මහත්ය කොහොමද එහෙම එකක් කිව්වේ? දැන් දැනගන්න විදියකුත් නෑ මංගෙ. මේ ළමයා ගැන දැනගන්න විදියකුත් නෑ මට විශ්වාසයි. කිව්ව රටාව මොකද්ද? මම රාවක විග්‍රහ කරලා දුන්නා. මේ හතර කේන්ද්‍රයේ පහළ වෙන ක්‍රම දෙකක් තියෙනවා. එක පුද්ගලයෙක් ඉන්නවා මේ ලෝකෙ මෙන්න මෙහෙම කෙනෙක්. ලග්නින් පෙන්වන්නා වූ යම් දෙයක් තියෙනවා තමා විසින් තමාගේ පැවැත්මට, තමාගේ යහපතට, තමා ගොඩනගාගෙන ඉන්න ස්ථානයක් තියෙනවා. යම් පුද්ගලයෙක් තමන්ගේ අසත්පුරුෂ නම් කාලකණ්ණිනා. ඒ පුද්ගලයා තමන් ඉන්න තැන ගැන කිසිම දැකීමක් නැතුව ජීවත් වෙනවා. අනුන්ට යහපතට තමන් ඉන්න තැන හදන්නේ නැහැ. තමන්ගේ ගෙදර ඉන්න අයට සලකන්නේ කරන්නේ ඒවා කරන්නේ නැහැ. උදව් උපකාරයක් කරන්නේ නැහැ. සසිරිකත්වයක් බලන්නේ නැහැ. ඔය තියෙනවා විනාශ කර කර ජීවත් වෙනවා ගෙදර තියෙනවා. ගෙදර වඩු මුට්ටු විකුණනවා. අරක්කු ගහනවා. මොන හරි මත්පැන් බොනවා. සූදු දුරාචාර වලට යනවා. ඔහොම ජීවත් වෙනවා. ඒතර එයා හරි හම්බ කරන්නේ නැහැ. රස්සාවා කරන්නේ නැහැ. මොකුත් නැහැ. තියෙනවා විනාශ කර කර ඉන්නවා. දැන් පළවෙනිවෙන්නත් විනාශයි හතරවෙනිවෙන්නත් විනාශයි. පවුලේ ඉන්න අයට මහා කරදරයක් කරනවා මිස පවුලේ අයට කිසිම උදව්වක් උපකාරයක් කරන්නේ නැහැ. හත්වෙනිවෙන්නත් විනාශයි. එයා මොනවද හදාගෙන කරගෙන ඉන්නේ ඉනිරි හිටන් නැති කරලා ඉන්න කාලකන්ණියෙක් නිසා 10වෙන්නත් විනාශයි. එයා මේ ග්‍රහණය කරන්නේ නැතුව හිටියා මේ හතරම හතර පොළොව. හැබැයි හොඳට නෙමෙයි අසත්පුරුෂකමට නින්දිතකමට තුච්චකමට. මෙන්න මෙයා ගිහිලා උපන්නොත් ඔය හතර පොළොව පාළු වෙලා ග්‍රහණය කරගත්තේ නැතිව කාලකන්ණිය කියලා උපදිනවා. කරෝපාපේ විපාකේ වගේ. අන්න හතර කේන්දර පාළු කාලකන්ණිය. තවත් කෙනෙක් ඉන්නවා. පින්දහම් කරමින් ගුණදහම් වඩමින් අලෝභ ආදේශ අමෝහ සහගතව ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන පුද්දලයා ගෙවල් වල තියෙන වැඩ අනික ඕන කෙනෙකුට කරගන්න කියලා නිදහස දීලා. තමා නිදහසේ පින්දහම් කරමින් ජීවත් වෙනවා. එයත් ළගිනි දෙන අල්ලාගත්තේ නැති කෙනෙක්. ඒ වගේම එකතු කරගෙන හරි හම්බ කරගෙන ජීවත් වෙන යමක් තිබුණා. එයා මට රැකී රස්සා ලොකු නෑ. මට ඊටරම් නිදහස සුවේ ලොකුයි. පින්දහම් කරගෙන තනතිල්ල ඉන්න එක ලොකුයි කියලා. ඒකට තන දෙනවා. එයත් හතරවැන්න ග්‍රහණය කළේ නැහැ. පෞලි අය සමග සමගිය සමාදානයේ විනෝදේ වීනාට වැඩි. හුදකලා විවේකව සිල් සමාදන් වෙන එක මේ ආදි වශයෙන් ජීවත් වෙන එක මට ඊට වඩා ලොකුයි. යා කුටුම්බ ස්ථානය අල්ලගත්තේ නැහැ. ඒකිනුත් මිදුණා. අනේ මගේ කී කී ගොඩ ගහගෙන ඉඳලා මට ඇති වැඩකුත් නැහැ. 10 වෙනි ස්ථානය අල්ලන්නේවත් ගහණ ඇතරියි. එයා ඔය හතර ඇතරලා මහා පින් කඩක් වශයෙන් ජීවත් වෙනවා. මෙසේ ජීවත් වෙන කෙනාගේ උප්පත්තියේදී ඔය හතරේ ග්‍රහය නැතුව උපදී. හැබැයි මහා පිනට පහළ වෙච්ච ග්‍රහ පිහිටීමක් ඒක ඒ නිසා යාට අසීමිතව ලැබෙන සුඛෝභෝගී සියලු ආකාරයේ පුන යහපත් ජීවිතයක් ගත කරන්න ලැබෙනවා. ඔන්න ඔය කාරණා දෙක බලපුවම ඔක තේරවා ගන්න. අන්න අර හතර කේන්ද්‍රයේ ග්‍රහය නැති අයගේ ග්‍රහණය කරපු අසත්පුරුෂ තැන්වල පිහිල්ලා තිබුණා. එයා කාලකණ්ණි ජීවිතයක් ගත කරලා තියෙන කෙනෙක්. ඒ වගේම යහපත් ඇත්තට ජීවත් වෙලා හිටියෝ. ඒ ග්‍රහය ටික පිහිටනවා යහපතට පිහිටන අනික් ස්ථානවල. අන්න ඒකෙන් තෝරා ගන්න ඕනේ. එයා මහා පුණ්‍යවන්තයෙක් හැටියට හිටපු කෙනෙක්. ඒකයි ක්‍රම දෙක. ඉතින් හතර කේන්දර පහළු ක්‍රම දෙක ඔන්න ඔයකින් තෝරා ගන්න ඕනේ. වදින් ලෞකිකත්වයේ තුලත් ඒ හේතුඵල න්‍යාය තුල හොඳට පැහැදිලි. සුපර්. කල්තියක් එන්නේ බෑ.
මේ පරක්කු නම මම වැඩල්ල
ඉන්නේ තව
වැඩ.
මේ මොකද ඒ ලාවේ. මම හිතන්නේ නෑ.
සහම වෙනවා. ඔව්. යන දෙන්නේ. ආ. සෝ. අද
ඉතින් ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් පරිත්‍යාසමුපාද දහම් න්‍යාය සියල්ලටම පොදුයි. සියල්ලම සංකතයි පරිත්‍යාසමුපන්නයි කිව්වේ ඒකයි. සංකත නොවන පරිත්‍යාසමුපන්න නොවන කිසිම දෙයක් මේ ලෝකේ පහළ වෙන්නේ නැහැ. එහෙනම් දුක හට ගන්නේවත් සැප හට ගන්නේවත් ලෞකික සියලු දේ සංකතයි පරිත්‍යාසමුපන්නයි. එහෙනම් පරිත්‍යාසමුපන්න හතාවෙන් අපි විග්‍රහ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ දේ පරිත්‍යාසමුපන්න වෙන්නේ කොහොමද? එතර මේ ලෝකේ තියෙන සියලුම දේ පිළිබඳව යථාර්ථයන් දැනගත්තා. මේ තුලින් අපිට වැදගත්ද නිවනට යම. ඒ ටික හොයාගත්තාම අපිට නිවන් දකින්න ඇති. නමුත් මේ ලෝකෙම පරිච්ඡසම්පන්නව හැදිලා තියෙන ආකාරය පරිච්ඡසම්පන්න ක්‍රම රටා තියෙනවා. පරිච්ඡසම්පාදයේ සාගරයක් වායි කියලා දේශනා කළා. මේක මේ එකම ක්‍රම රටාවක එකම අදහසක් පෙන්වන්න පින්නපු පුංචි කොටසක් නෙමෙයි. පරිච්ඡසම්පාදයේ කියන්නේ සාගරයක් වැනි මහා විශාල පරාසයක විහිදලා ගිය මහා දැනුමක්. සියලුම දේක හේතුඵල න්‍යායයන් පෙන්නලා තියෙනවා. යමක් හටගන්න හැටි, පවතින හැටි, ගෙවිල යන හැටි, ඒකේ ප්‍රතිඵල, ඒවා ලැබෙන හැටි, මේ සියල්ලම මේ පටිච්චසමුප්පාද විදිහේ ආකාරයෙන් අපිට ඒවා ප්‍රයෝජනවත්ද? ප්‍රයෝජන තුනක් නැතත් හටගන්නේ කොහොමද? ඒ ආදී සියල්ලම පටිච්චසමුප්පාදයෙන් විග්‍රහ වෙනවා. ඉතින් විග්‍රහ කරන්න කරන්න විග්‍රහ සමිතයි. ඉතින් මේක මේ ඉතාම පටු පරමාර්ථයක් මුල් කරගෙන බොහොම සුළු අර්ථයක විග්‍රහ කරපු හරියක් විතරයි අපිට අද පරිත්‍යාගපාදී කියලා ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙන් එහාට හිතන්න හරි බයයි. හිතාගන්න ශක්තියක් නැතිකම පළවෙනි එක. ඒක ධර්මයට අනුකූලද නැද්ද නැහැ වෙන ධර්මයන් නොවන දෙයක් කියනොත් එහෙනම් මම අපාගත වෙයිද නැහැ කියලා බය තව එකක්. නව කවුරුවක් කියවට විශ්වාස කරන එකක් නෙමෙයි දහම් කියන්නේ හේතුඵල න්‍යාය ධර්මයක්. එන ඒක කාගේවත් අනුන්ගේ මොලයකට ඉඩ දීලා ඒකට යටත් වෙලා තමගේ මොලේ දෙවෙනි කරලා එහෙම යන එකක් නෙමෙයි බුදුදහම. මේ බුද්ධහම තුළ හැම කෙනෙක්ම බුද්ධිවන්ත වෙන්න ඕනේ. අනේ බුද්ධිවන්ත කරන ධර්මයක් තියෙනවා පරිත්‍යාගපාදේ කියලා. ඒ පරිත්‍යාගපාද ක්‍රම රටාව තුළින් ලෝකෙ හැදෙන හැටි, ලෝකෙ පවතින හැටි, ලෝකෙන් විනිවිද හැටි සියල්ල දැනගත්තට පස්සේ එයා කාටවත් දෙවෙනි එක වශයෙන් බගයාපත් වෙන්න දෙයක් නැහැ ධර්මයේ ගැන. තමා ධර්මයේ තුල දන්න කෙනෙක් බවට පත් වෙනවා. ධර්මයේ තේරුම් ගන්න පුළුවන් කෙනෙක්. ධර්මයේ තේරුම් ගන්නේ තමාගේ ප්‍රඥාවෙන් මිසක් අනුන්ගේ කැලලකට වහල් වෙලා නෙමෙයි. ධර්ම එහෙනම් එහෙමදයි ධර්මයක් මාවතේ වරින් මාවතේ වටේම හිටපන්. මගෙන් අහගනින් අනික් කෙනෙකු ළඟට යන්නත් එපා. තමුන් වෙන එකක් කරන්නත් එපා. ඕන එකක් මං කිව්වේ කරපන්. ওই જાතිය කියනවා ඒක බුදුදහම නෙමෙයි. බුදුරන් වහන්සේ කොතන කිව්වත් ඒ වගේ හිර කරපු තැන් තිබුණේ නැහැ ධර්මයේ. ධර්මයේ හොයන ක්‍රමයේ කියාදීලා නිදහස් කළා. නිදහසේ ඔය ක්‍රමයේ ධර්මයේ හොයාගන්න. ඔන්න ධර්මයේ හොයන මූල මාධ්‍යය. මූලික ක්‍රමී. ඔන්න ඒ ක්‍රමයේ කියා දුන්නා. තම තමන්ගේ නැන මට්ටමට එය හේතුලි විග්‍රහ කරගත්තා. දැන් කාගේම සැකයක් කරන දෙයක් තිබුණේ නැහැ. ගුරුවරයා වුණේ ධර්මයේ. ධර්මයේම ගුරු කරගන්න අවස්ථාව ලැබුණා. ඒතර පටන්ගෙන ධර්මයේ ගුරු කරගෙන ධර්මයට අනුකූලව හොඳ නරක තේරුම් අරගෙන කළ යුතු නොකළ යුතු තේරුම් අරන් නොකළ යුතු පහ කරමින් කළ යුතු කරමින් ආවතින් ඉහළම ප්‍රතිඵලය වන නිවන කරා මෙහි ආවගත්තා. සියල්ලෙන් පූර්ණෝ පරිච්ඡසමුප්පාද ක්‍රම රටා බුදුරන් වහන්සේ දේශනා කරපු නිසා යෝ පරිච්ඡසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති කියලා දේශනා කළා. යමී පරිච්ඡසමුප්පාදී දකිද ඔහු ධර්මයේ දකි. යමී කහවල් ගුරුවරයා දකිද ඔහු ධර්මයේ දකි කියලා එහෙම එකක් තියෙනවා. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා යමී ධර්මයේ දැක තොහු මා දකින්නේ කියලා පෙන්වනවා. නැ ලෝතරා බුදුරන් වහන්සේ කිව්වද? යමෙක් මම දැකන ඔහු ධර්මයේ දකින්නවා කියයි හිටන්. ධර්මයේ දැක්කොත් මම දකින්නවා කියලා පෙන්වනවා. පරිත්‍යාගපාදී දැක්කොත් ධර්මයේ දකින්නවා කියලා පෙන්වනවා. එහෙනම් බුදුරන් වහන්සේ බලන්න පුළුවන්ද? බුදුරන් වහන්සේ දිහා බලන්නේ ජීවමාන ඉන්න කම බලයිද? කොහොමද කරන්නේ? ජීවමාන වුණා හරි උන්වහන්සේ පිරිනවම් පෑවා හරි ධර්මයේ නිරූපදිරිතව තියෙන තාක්කත් පරිත්‍යාගපාදී නිරූපදිරිතව තියෙනවා. ඒ තුලින් ධර්මයේ දැක්කේ. ඒ තුලින් ධර්මයේ දැකනන් ධර්මයේ තුලින් බුදුන් කවුද කියලා හඳුනාගත්තේ. ඒකයි දින ක්‍රමයේ. ඉන් ලෞකික වේවා ලෝකෝත්තර වේවා ඉන් අපි දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඔය ක්‍රම රටාව. ඉතින් මූලික ක්‍රම රටාව ධර්මයේ දැකේ නැති කෙනාට සතර සතිපට්ඨානයක් වරන්ද බෑ. එයා හීන දහම් හැටියට දැනගන්නේ නැහැ. මධ්‍යම දහම් හැටියට දැනගෙන අවස්ථාට අනුව කරන්න දන්නේ නැහැ. ප්‍රණීත දහම් හැටියට දැනගෙන හිස් මුදුනේ පිළි අරගෙන අනුගමනය කරන්න දන්නේ නැහැ. අනුගෙන් අහන බලා ඉන්න ඕනේ. හරියාකාරව දැකන පරිච්ඡසමුපාද ධර්ම හටාට අනුකූලව දොරා ගන්න පුළුවන්. යම් සංඛාරයක් වැඩි වීම නිසා උප්පත්තිය සතර පාටෙහි තියෙන ජාතිය නම් පහල කරන්නේ. ඒ සියලුම දහම් හීන දහම්. අනේ හීන දහම් හොයාගන්නේ. යම් සංඛාරයක් වැඩි වීම නිසා ඒකෙන් පහල කරන ජාතිය කාම සුගතියක් නම් ඒක ලෝකේ මධ්‍යම දහම. තාවකාලික සතර පාය නිදහස් වෙනා මිසක් නමුත් සියලු දුකේ නිදහසක් එතන නැහැ. එක්තරා සහනදායි කළු සුදු හේවත් දුක් සැප මිශ්‍ර විපාකයක් විඳින්මින් නිදලා ඉන්න මැරලා යන්න පුළුවන්. පැවැත්මටයි තියෙන්නේ මධ්‍යම දහම. කොහේ උපන්නා? සුගතියේ උපදින සියල්ල මධ්‍යම දහම. යම් දහමක් හේතු කරගෙන සසර ගමන කෙලවර කරනවා නම් නිවනේ පූර්ණ භාවයට පත් කරලා දුකින් සදහත් නිදහස් කරනවා නම් ඒවා ප්‍රණීත දහම්. එහෙනම් මෙතනින් දැනගන්න පුළුවන් කුමන සංඛාරයක් ඇතුළු කිරීමෙන් සතර අපා ගත වෙනවද? වෙන්නේ කොහොමද? කුමන දහමක් ඇතුළු කිරීමෙන් කාම සුගතියක උපදිනවද? වෙන්නේ කොහොමද? කුමන දහමක් ඇතුළු කිරීමෙන් නිවන් දකින්නවාද ඒක වෙන්නේ කොහොමද? ඔන්න ඔය කියන කාරණා ටික පටිච්චසමුප්පාදයෙන් තේරුම් ගන්න පුළුවන් වුණා. එයා ධර්මයේ දැක්කා. ඒ ධර්මයේ දැක්කගෙන ඉතින් බලන්න සෝතාපන්න. අනුන්ගේ ආධාරයක් අවශ්‍ය නැහැ පටිච්චසමුප්පාද ධර්මයේ දැක්කගෙන. හැබැයි පටිච්චසමුප්පාද ධර්මයේ තනියෙන් හිතලා දකින්න බෑ. බුදු පියාණන් වහන්සේගෙන් ශ්‍රාවක පරපුරතුරින් ඒ ධර්මය හරියට විග්‍රහ කළා දෙනකොට කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙනවා. ඒ දේශනා කරන තීරුම් ගන්න ක්‍රමයේ විග්‍රහ කළා දේශනා කරනකොට ඒක අහනකොට පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලැබෙනවා. ඒ කියන බණ අහන්න පුළුවන් හේතු වාසනා ලැබෙනවා. මනා නුවණින් ඒ ගැන මෙනෙහි කරලා තීරුම් ගන්නකොට යෝනිසෝ මනසිකාර්යය ලැබෙනවා. ඒ ධර්මයේ අරගෙන ධර්මානුකූලව ජීවිතය හැදගස්සනකොට ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ලැබෙනවා. ඒ කාරණා හතර තමයි සෝවාන් වෙන්නත් අවශ්‍ය වෙන්නේ.
වරෙන්වත් ඒක සජීවීව වහන්න ඕන නැත්නම් ඒ නියම සද්ධර්මීය පොතකමගේ ලියලා තියෙන්නේ.
දැන් ලියලා තිබුණොත් දැන් අපිට එක එක ආකාරයේ මොකද නානා ප්‍රකාරයෙන් එක එකනට අදහස් එන්නේ. දැන් අපිට මොකද යම් කිසි දෙයක් කියනකොට ඒක තේරුම් ගන්න පුළුවන් ක්‍රම 10000 ආකාරයෙන් තියෙනවා. එක එකනට කියනකොට එක ක්‍රමයකින් එක උපමාවකින් කිව්වහම තේරෙනවා. ඒක අනික් කෙනාට තේරෙන්නේ. එයාට තේරුම් ගන්න තව එකක් ඕනේ. ඒ ක්‍රමෙන් කියා දෙන්න ඕනේ. එතකොටයි ඒක තේරෙන්නේ. මේ වගේ নানা ආකාර උපමා වලින් විග්‍රහ කරලා කෙනෙකුට අවබෝධය ලබා දෙන්න තියෙන ක්‍රමේ පොත කර ගන්න බෑ එක ක්‍රමයක් ගන්න පුළුවන්. තමන්න ප්‍රශ්නයක් අහුවම කාගෙන් දහන්නේ? දැන් නුවණින් මෙනෙහි කරනකොට තමන්න ප්‍රශ්න මතුවෙනවා. ගැටලු තැන් මතුවෙනවා. දැන් පොත කරින් පොතේ ලිව් එක බලාගෙන ගියාම අපි කාගෙන් අහන්නද? පොතෙන් අහන්නේ. මේක කොහොමද කියන්නේ? අනේ ප්‍රශ්නයක් මතුවෙනවා. මේ එක කාරණයක්. මෙච්චර විතරක් නෙමෙයි මේ කල්යාණ මිත්‍ර සම්පතිය තව විශේෂයක් තියෙනවා. ඒ බඳු ආර්ය පුද්ගලයන්ගේ එක්තරා ශක්ති විශේෂයක් තියෙනවා නැගිනවා. ලෝකෝත්තර මාර්ගයේ වැඩු අයගේ එක්තරා ಗುಣ විශේෂයක් තියෙනවා. මෙන්න මේ ಗುಣ විශේෂයේ හැමෙලීම අනික් කෙනා සමාධියට වට කරලා තබා ගන්නවා. පුද්ගලයාගේ මානසිකත්වයේ ධර්මයට ගොනු කරලා තබා ගැනීමේ ශක්තියක් විහිදෙනවා. මෙන්න මේ සාන්ත ශක්තිය තුළින් ඔහුට විශේෂ සමාධියක් ලැබෙනවා. ඒ සමාධිය තුළ ඉඳගෙන ධර්මඥානීය පහතුව ලැබෙනවා. ආධාරය ලැබෙනවා. මෙන්න මේ ආධාරය නිසා ආර්යයන්ගෙන් බණහනකටමයි තව කෙනෙක් ආර්යත්වයටපත් වෙන්නේ. අනාරියෙකුට ඒ විශේෂ ශක්තිය පිහිටන්නේ නැහැ. එයාගේ හිතවිලි දුවනවා.
අන්නත් ඒ කියන්නේ
කන් දෙකට ඇහෙන්න මොන? කන් දෙකට ඇහිම එකක්. ඒ තමන්ගේ හිතට දරා ගන්න හරිය. ඒතර හදවතට වදින හරියක් තියෙනවා. ඒක කන් දෙකට ඇහෙන්න ඕනේ. දැන් හිතන්නකෝ මෙහෙම දෙයක්. යම්කිසි කෙනෙකුට නොපෙනෙන නොදකින්න නොයැතෙන පැත්තක ඉඳගෙන ඉන්න කෙනෙකුට අපි මෙත් හිතක් වදිනවා. ඔහුට සාන්තියක් ලැබෙනවා. දැන් ඔහුට මෙත් කරනවා දැක්කේ නැහැ ඇහුවේ නැහැ එයා කොහේ කරනවද දන්නේ නැහැ. එහෙම මතකයක් කරගන්න අරමුණු කරන්නත් එක කියාර තිබුණා. නම පුද්දලයාට ඒ සාන්තිය ලැබෙනවා. ලැබිලා ඔහුට චිත්ත සාන්තියක් කරගන්නවා. දැන් ඊතර අපි නොදන්න. එතරා චිත්ත කිරණ විශේෂයක්. සාන්තියට සමාධියට යොමු කරන්න උපනිශ්‍රී වෙන බලවත් උපනිශ්‍රියක් දෙන. ශක්තියක් විහිදිලා යනවා මේ මිත් වන්නකොට. මෙන්න මේ වගේ ආර්යයන්ගේ තියෙන මහා ගුණයක් තුලින් වඩන මෛත්‍රිය සාන්තිය මේ අනන්ත සංසාර දුකින් නිදහස් වෙලා ධර්මාභෝධිය ලබාගෙන යථාභෝධිය ලවන්ට මොකට හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානිය යැවෙන්නේ. මෙන්න මේ ශක්තිය අප්‍රමාණ ශක්තියක්. ඒ ශක්තිය යටතේ හේතු වාසනා තියෙන කෙනාගේ මනස බොහෝම සැහැල්ලු වෙලා සැනසීලා ආභෝධයට නිසි පරිදි සකස් වෙලා පිහිටනවා. මෙන්න මේ පිහිටීම ප්‍රධාන උපනිශ්‍රයක් ආධාරයක් වෙනවා ධර්මාභෝධිය ලබා ගන්න තමන්ට තනියෙන් බැරි නිසා. තනියෙන් ධර්මාභෝධිය ලබන්නේ ලෝතර බුදු පියාණන් වහන්සේලා සහ පසේ බුදුරයන් වහන්සේලා විතරයි. අනිත් සියලුම ශ්‍රාවකයන් වහන්සේලාට ඒ ආධාරකයවත් දෙයි. ඒ ආධාරකයේ මැද්දේ ඉඳලා පළවෙනි අවස්ථාවේ අවබෝධය ලැබුවට පස්සේ ධර්මඥානිය තමන්ට පිළිදෙනවා. ඊට පස්සේ ලැබූ ඥානිය තනකූලව කරුණ වටහාගෙන මග අනුගමනය කිරීම විතරයි තියෙන්නේ. ඇලීම් ගැටීම් මුලා දුරු කරගන්න. එරිය කරගත්තේ ඇයි? මූලික දර්ශනඥානිය කියන දහම් දැකීමේ ඥානිය ආර්යයන් ඉදිරියේම ලබන්න ඕන. අනාරියකේ බණහල ඒක ලබා ගන්න බැහැ. අර ශක්තිය නැති නිසා.
අරම සපීතමු දැන් ආර්යයන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයක්.
ඔව්.
පටිගත කරගෙන ගිහිල්ලා තවත් ඒ වගේ කෙනෙකුට අහන්න දරත් උදින් එයාට ඒක අහලා ළඟ සජීව නැතුව ඒක අහලා
අනුමාන ඥානියට ඇහැකි. අනුමාන ඥානිය කියලා කියන්නේ ඒ මේ බඳු ගුණයකින් යුක්තයි කියන තැනට එන්න පුළුවන් අත්දැකීමක්. දැන් අපිට පුළුවන් මත්පැන් වීදුරුවක් දුන්නොත් ඉබලා බලන්න වර්ණයත් බලන්න කටගාලත් බලන්න මත්පැන් හඳුනාගත්තද? ඔව් හඳුනාගත්තා. වෙරි වුණාද? දිවෙන තින්ද වෙරි වුණා. වෙරි කොහොමද දන්නේ නේද? මත් දන්නව රහත් දන්නව සෝදාත් දන්නව පාටත් දන්නව. අඳුරා ගන්න පුළුවන් දැක්කහ. ඉතින් තාව. හැබැයි බීමෙන් ලබන යම් කිසි ආකාරයක වෙනස් වීම කායික වෙනස් වීම උහුට දැනුන්නේ නැහැ කටගාලා වැළුවට. ඒකට අවශ්‍ය ප්‍රමාණය බිව්ව ආන් අමුත්තක් දැනෙනවා මට මේ වෙරි කියන්නේ මොකද්ද කියලා සඳුනිනවා. ඒකත් දැක්ක හැකි. මෙන්න මේ වගේ අපි බාහිරින් දෙන දේ තුලින් අනුමාන ඥානයට එන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂයේ ලබන්න නම් ඒක හරියට පානීය වෙන්න ඕන. ඒ පානීය කිරීමට අවශ්‍යම ආධාරකය තමයි අර කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඒ ආධාරකයේ මැද්ද පානීය කිරීමේදී ලැබෙනවා දහම් රසය කුළු ගැන්විලා දහම් සුවේ මතු වෙනවා. අන්න ඒකෙන් තමයි මාර්ග වැඩිලා ඵලයටපත් වීමේ ඵල සුවේ ලැබෙන්නේ. ඒක කොයි මොහොතක හරි මොහොතක් හරි අයි පිය ගන්න මොහොතක් හරි ඒ පළසුවේ මතුවෙන්න ඕනේ. ඒ මොහොතේ යට නොදැනින්නත් පුළුවන් වැඩිපුර. නෝ පහු වෙලාවක ආවර්ජනය වෙලා අර පළසුවේ මතුවෙලා නැහැ වැඩිච්ච එක නිසා ලැබිච්ච එක නිසා. එතකොට දැනගන්නවා සෝවාන් ඵලයේ මෙබඳු සාන්තයින් ප්‍රණීතයි. එතකොටයි දකින්නේ. ඕනනම් ඒ සාන්තිය තුළ උහුර කාලය ගත කරන්න පුළුවන් අප්‍රමාදීව ජීවිතයේදී ඉදිරි හරියගෙන යන්න. ඒක විවේක නිසිතයි. හැමිලිය ලොකු විවේකයේ අසහිතයි. රාගයෙන් ඈත් කරන විරාග නිසිතයි. මේ ලෝකේ සැරිසරන පැත්තෙන් එක එක නයි කම්බිලා කතා බහ කරන જાති එකතු වෙන පැත්තෙන් අහක වෙනවා. සැරිසරන්නේ හිතෙන්නේ නැහැ රාගයන් තුල. විරාග ඒ වගේ නිරෝධ නිසිතයි. සංසාරගියේ හැවත් ලෝකයා සමග එකතු වෙලා ඉන්න සන්තෝෂේ ඒ සන්තෝෂේ එකට හාත්පසින් විරුද්ධයි. ඒ කියව ලබන හැරසුම. එහෙනම් සංසාර ඕසග්ග පරිණාමය. ඔය කාරණා හතරෙන් යුත්වන සාන්තිය ප්‍රණීතියක් ලබන. එතෙන් පටන් ඔහුගේ ගමන සියල්ලන් සමග එකතු වෙලා කරන කටයුතු වලින් ඈත් වෙන්න පටන් ගන්නවා. ඔහු ලැබුව සාන්තිය හැර. හුදකලා බව විවේකී බවට ඔහු නිතරම නැඹුරු වෙනවා. ඇසුරු කිරීමෙන් ලබන යම් සුවයක් ඇද්ද? ඒ ලෞකික සුවයන්ගෙන් ඈත් වෙලා ගිහිල්ලා අර ඒකීය වූ සාන්ත සුවයටපත් වෙලා නිදහස් සුවයටපත් වෙනවා. ඒ ගති ලක්ෂණය තුල වැඩි වැඩි ඇවිදilla වැඩෙන්න වැඩෙන්න සමාධිය වැඩෙනවා. සමාධියට ගැඹුරෙන් විදර්ශනා නුවණ වැඩෙනවා. විදර්ශනා නුවණින් අනිසය සකෘදාගාමී ඵලයේ යථාර්ථය අවබෝධ කරනවා. ඔකරමින අනාගාමී අරිහත් දෙකට යන්නේ. හැබැයි සෝතාපන්න ඵලයේ පත් වීම කියන මුල තියෙන්න ඕනේ.
පරණවසි කියන දැන් වර්තමානිකත් උදී අනිත් අයට නිවන් දකින්න නම් අනිවාර්යයෙන් සමාධිය ජාප සෝතාපන්න සිටිය යුතුමයි.
සිටිය යුතුමයි.
ඔතේ 100ක් සද්දත් මේකින්වත්
කිවුරත් ගන්න බෑ. ගන්න බෑ. දැන් මෙහෙම හිතන්නකෝ. ගහක ස්වභාවයක් තියෙනවා. තව කාගේවත් එල්ලිලා පැටෙල්ලා යන්නේ නැතුව සෛරීව නැගී හිටින්න. වැලක ස්වභාවයක් තියෙනවා. කවදාවත් කාගේ හරි පැටෙල්ලා මිස නැගෙදව. අත්තක බලට්ටක රිකිල්ලක මොකේක හරි බැදිලා හැදිලා ඒක අල්ලගෙන ඒකේ ආධාරයෙන් උඩට නැගිනවා මිස වැලකට තනියෙන් ගහකට යන්න බෑ. ගහේ කඳ වැදුවෙත් නැත්නම් අසුපතර පාතර පාත් වෙලා තිබුණෙත් නැත්නම් ඒකෙද කිය තව වැලක් හෝ තව යම්කිසි ගහක් යන්න වැලේ තියෙන පුළුවන් යම්කිසි ගහක් හෝ පොඩි ගහක නොතිබුණා නම් ඒකට යන්න එක වැලට තනියෙන් වැල් වලට එකතු වෙලා වැල් පොඩියක් එතුණා. අඩි දෙකක් තුනක් ඉස්සෙන්න බුණා එක වටායි තියලා දහකල බෙ වැටෙනවා. වැල් වලට ශක්තියක් නැහැ වැලෙන් වැලේ තියලා තනියෙන් ගිහලා කහට නැගෙයි. හැබැයි පුංචි රෑනක් වගේ වැලක් හරි දරන්න පුළුවන් මට්ටමේ වැලක් ගහට ගිහින් තිබුණා නම් තවත් පුංචි වැලකට පුළුවන් ඒක ඉදිලා ඉදිලා ගිහලා ගහට ගිහලා ගහේ ඉතින්. ගහේ එතුණාට පස්සේ අර ඉස්සෙල්ලා ගහට යන්න ආධාර කරපු වැල මැරිලා ගියා. අර එදිච්ච වැල දැන් වැටෙන්නේ. හැබැයි ගහට එදිච්ච වැලක හෝ ගහට නම් වෙච්ච ගහක හෝ එතිලා ගිහිල්ලා තව වැලකට ගහට යන්න පුළුවන් වාගේ මේ බුද්ධ ශ්‍රාවකයෝ වැල් වාගේ බුදු පියාණන් වහන්සේ තමයි උරුස්සේ. ඒ මහා ශ්‍රාවකයන් වහන්සේලා තමයි ඒ ළඟම තිබිච්ච පොඩි ගස් ටික අත්‍ය අසු මහා ශ්‍රාවකයන් වහන්සේලා වැනි ඒ පිරිස. ඊට පස්සේ හිටපුවායි තමයි ඒ වැය ඇදිච්ච වැල් වැලක ඇතිල යනවා වගේ තමයි ශ්‍රාවකයෙක්ගේ මනහලා ඒ ආධාරයෙන් ගිහිලට අර ආර්ය ඵලයේ නැමිති වෘක්ෂයේ එදෙන එක. එතුණාට පස්සේ වැටෙන්නේ නැතුව වගේ ඊට පස්සේ ආයතරයක් බනහඬ ආධාරක එකෙනෙක් ඕන්නේ එයා ඉදිරිය කරගන්න. අනේ මූලික ගහට යෑම ආධාරයකින් සිද්ධ විය යුතු වැලක ස්වභාවය ඒකයි. ඒ වගේ ශ්‍රාවකයෝ වැල් වලට උපමා කළේ අන්නේ ඒකයි. ශ්‍රාවකයෙකුට තනියෙන් කොච්චර බණ ඇහුවා භාවනා කළත් තනියෙන් පළවෙනි සෝතාපන්න ඵලයට පත් වෙන්න බැහැ. ඒකට අත්‍යවශ්‍යම සෝතාපන්න මාර්ගාංග හතර තියෙන්න ඕනේ.
සත්‍යයෙන්
දැන් අද ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා අද හිතා ඉන්නේ මේ තේරුම් ගන්න පුළුවන් වුණා නම් වැටුණා නම් ප්‍රත්‍යක්ෂ වුණා කියලා. අවබෝධ වුණා කියලා. ප්‍රත්‍යක්ෂ කියන්නේ මේ ලෝකෙහි තිබෙන්නා වූ ලෝකයේ පැවැත්මට ප්‍රත්‍ය වෙන යමක් ඇතනම්. ඒකේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් යථාර්ථය දැක්කට පස්සේ මට දැන් මේ පැවැත්මේ ප්‍රත්‍ය අවශ්‍ය නැහැ. මේ පැවැත්ම හරයක් නැහැ. මොකටද මට මේ පැවැත්ම අදහා තියෙන කොටස් මොකටද? ඒව මට ඉතින් වැඩක් නැහැ කියලා ප්‍රත්‍යේ ක්ෂය වෙලා යනවා හිතේ යථාබෝධයේදී. අන්නේ ප්‍රත්‍යේ ක්ෂය වෙලා යන එක කියනවා ප්‍රත්‍යක්ෂ වුණා. නමුත් අද ප්‍රත්‍යක්ෂ වුණා කියන්නේ ඔය අදහසින් නෙමෙයි. ඒ අවිද්‍යාව ඒ ප්‍රත්‍ය කියන එකේ ක්‍රම දෙකක් තියෙනවා. ප්‍රත්‍යක්ෂය කියන්නේ එකක්. ප්‍රත්‍ය කියන්නේ තව එකක්. ප්‍රත්‍ය කියන්නේ ආධාර වෙනවා. දැන් ලෞකිකත්වයේ තුල යම් තැනකට ආධාරයක් වෙනවා නම් අපිට ලෞකිකත්වයේ ඕනනම් තමයි ආධාරය ඕනේ. ලෞකිකත්වයේ එපා නම් ආධාරය ක්ෂය කර දාන අවශ්‍ය ගල ගන්නවා. අන්න ප්‍රත්‍ය ක්ෂය කර දෙයක්. අවිද්‍යාව ආධාර කරගෙන අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන සංඛාර ගොඩ නැගෙනවා. ඒක අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන්නේ. සංඛාර ප්‍රත්‍ය කරගෙන විඥාන ගොඩ නැගෙනවා. ඒක ආහාර කරගෙන හේතු කරගෙන කියන එක. ප්‍රත්‍ය වෙනවා කියන්නේ එකක ඵලය තව එකකට හේතුව වෙනවා. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා කියන්නේ අවිද්‍යාවේ ඵලය තමයි සංඛාර. සංඛාර ප්‍රත්‍ය කරගෙන විඥාන වෙනවා. එකකින් ඵලයක් ලැබුණාම ඒ ඵලයේ ප්‍රත්‍ය කරගෙන ආ හේතු කරගන්නවා විඥානයේ. සංකාරයන්ගේ ඵලය විඥානයේ හේතුවයි. විඥානයේ හේතුව සංකාරයන්ගේ ඵලයයි. ඔය ක්‍රමයට දිගටම යන්නේ. විඥාන ප්‍රත්‍ය කරේ නාම රූප වෙනවා. ඒතර නාම රූපයන්ට හේතුව විඥාන. සංකාරයන්ගේ ඵලයයි විඥානයේ හේතුව. විඥානයේ සංකාරයන්ගේ ඵලයේ ඵලයේ හේතු මේ හේතුවේ ඵලය. හ්ම් දැන් ඒක නේ ඒක තමයි බුදුරන් වහන්සේ අහන දැන් ජරා මරණ කාගේද කියලා අහනවා. මහානේ ප්‍රශ්නේ ඇහුවා වැරදි. ජරා මරණ යම් කෙනෙක්ගේ කිව්වොත් එතන මමත්වයෙන් ගැනීමක් හට ගන්නවා. පුද්ගලත්වයක් ගන්නවා. ජරාවටපත් වෙන මරණයටපත් වෙන පුද්ගලයෙක් ඉන්නවා කියලා ගත්තොත් පුද්ගල දෘෂ්ටිය ඇරිලා නැහැ. පුද්ගල මායාව දුර වෙලා නැහැ. ජරා මරණ කියන එකක් නැද්ද? නැහැ තියෙනවා. වෙන්නේ කොහොමද? ජරා මරණ වෙන්නේ කොහොමද කෙසේ වේද කියලා අහන්නේ. එතකොටයි ප්‍රශ්නේ අහුව හරියන්නේ. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ වේ. ජාතිය නැවති ඵලයේ නිසයි ජරා මරණ දකින්න හම්බ වෙන්නේ. ජාති නිරෝධ නම් ජරා මරණ නිරෝධ වේ. මේ ක්‍රමයට තෝරා ගන්න පුද්ගලත්වයේ හිත තියන්න එපා. යම් තැනකට මේ විදිින්නේ මමෙක් කියන හැඟීම ගන්න තමයි මේ ප්‍රශ්නේ අහුවේ එක්තරා අභික්ෂුන් වහන්සේනම. මම කියලා කෙනෙක් අල්ලා ගන්නයි මම හදන්නේ. දැන් බුදුරන් වහන්සේ දේශනා කරන්නේ මම කියන මේ ත්‍ෘටි අතරින්ද හේතුඵල න්‍යායයේ යථාර්ථය දකින්න. මේක විග්‍රහ කරලා බලගොහම ඒක තේරෙන්නේ. දැන් විග්‍රහ කරලා බලනකොට අන්නේ විග්‍රහ කරපු විදිහම තමයි පින්නේ පරිත්‍යාසමපාදී. ඉතින් ජරා මරණ යම් තැනක එනවා නම් ජාති නිසා. යම් ජාතියක් හටගත්තොත් ජරා මරණ විද්‍යාමානයි. ජාතියක් හටගත්තේ නැත්නම් ඒකේ ජරා මරණය හටගන්න විදිහක් නැහැ. එහෙනම් ජරා මරණ කාගේද කියලා ඇහුවොත් එහෙම අන්නර ඒ කාලේ ගත්ත අන්නර මේ ආත්ම දෘෂ්ටියේ මේක ඇතුලේ හැඟවිච්ච ආත්මය තියෙනවා කියලා එයාගේ තමයි මේ ජරා එයා තමයි මේ ජරා මරණයට පත් වෙන්නේ ආදී වශයෙන් ගන්නවා. එයායි ජරා මරණ දැක්කේ. එයායි ජරා මරණ භුක්තිය වින්දි. අන්න හැඟීමක් ගන්නවා. එහෙම ගත්තොත් අර අභ්‍යන්තරයේ යම් කිසි සත්වයේ පුද්දලෙක් වශයෙන් මේ අභ්‍යන්තරයේ ඉන්නවා කියන දෘෂ්ටිය හැරෙන්නේ නැහැ. ආත්ම දෘෂ්ටිය හැරෙන්නේ නැහැ කිව්වේ ඒකයි. ඒක සූත්‍රය මට මතක නැහැ ත්‍රිපිටකයේ තිබිච්ච සූත්‍රයක් වගේ. ඒ විලාකේ විග්‍රහ කරලා කියලා
දෙනවා.
ඔව් ඔව් ඒකෙන් එක අහනවා ඉතින්. ඒතකොට අහනවා ස්වාමීනි, ඒතකොට ජාති කාගේද? මාගේ ප්‍රශ්නේ අහුව වැරදි. ජාතිය කෙසේ වේද? එහෙම ආද. බව ප්‍රත්‍යයෙන් ජාති වේ. පුද්ගලත්වයක් තියන්න එපා. මේක හේතුඵල ධර්මයි. මේ හේතු වෙන්නේ මේ ඵලය. බව නැත්නම් ජාති නෑ. බව තිබුණොත් ජාති හැදෙනවා. මේ ක්‍රමෙට විග්‍රහ කරගෙන ගියේ. මේ සත්වයේ පුද්දලයක විසින් කරන ක්‍රියාකාරීත්වය තියෙනවා කියන දෘෂ්ටිය තමයි ලෝක සත්වයා ඉන්නේ. ඒක තමයි ආත්ම දෘෂ්ටියෙන් බැඳුනහම ආත්ම සංඥාවෙන් බැඳුනහම සත්වයාට හිතා ගන්න බැරි දෙයක්. දැන් මේ හැම එකක්ම හේතුවක් නිසා හට ගන්න ඵලයක්. ඒ නිසා මේක නැති කළ හැකියි. සත්වයේ කියලා ඒකීය බුද්දලයක නා කරන වැඩක් නා. ඊ සත්වයා නැති කරලා ඉන්නවනේ මේ කරන වැඩේ නැති කරන්න. නැවත් එහෙම ප්‍රශ්නයක් අවසන් නේ. මේ ජාති නැති කරන්න ඕන නා. භව නැත්නම් ජාති භව නිර්මාණ ඉදිරියට ගන්න ජාති නිර්මාණ වෙනවා. ඉතින් අන්තිර බලනකොට එකිනෙක ජාති තත්ත්වයල්ලා පවත් තත්ත්වයල්ලා උපාදාන තත්ත්වයල්ලා තණ්හා තත්ත්වයල්ලා වේදනා තත්ත්වයල්ලා ඒ වගේම ස්පර්ශ තත්ත්වයල්ලා කලආයතන තත්ත්වයල්ලා නාම රූප තත්ත්වයල්ලා විඥාන තත්ත්වයල්ලා සංඛාර තත්ත්වයල්ලා අවිද්‍යාව තත්ත්වයල්ලා දාශයන් බැලුවට පස්සේ දැන් කොහොමද සතා කිව්වොත් මොකක් වෙන්නද? යමී සත්‍යය කියන එක නගොඩ නැගිලා තිබුණේ අවිද්‍යාව සංඛාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා ජාති නිසා සත්‍යය ගොඩ නැගුණා. ඒ නිසා ජරා මරණ හටගත්තා. නම් එකින් එක හටගත්තේ හේතුඵල වශයෙන්. හේතු වයින් කළ ඵලය නැති කිරීමෙන් සත්‍යයන් සමුතිය කෙලවර කරනවා. ඒකයි යථාර්ථය. නෑ මෙහිමයි වෙන්නේ. මේ බුදු දහමේ ගිනාවේ ශබ්දේ. ශබ්ද මාධ්‍ය කරගෙන. ශබ්ද මාධ්‍ය කරගෙන ගිනාපු බුදු දහම ඒ කාලවලදී. ඒ ශබ්දයට අනුකූලව අක්ෂර අමුණලා. ඒ අක්ෂර මාධ්‍ය රටාව තුලින්. ඒ ශබ්දේ ගන්න හදාගත්තා. දැන් මෙහෙම හිතන්නකෝ. ඉංග්‍රීසියෙන් මම කියන්නේ අයි කියනවා. දැන් මම කියලා ඉංග්‍රීසි වචනයක් නැහැ. නමුත් අකුරු වලින් අපිට ලියන්න පුළුවන් ඉංග්‍රීසි අකුරු වලින් MA කියලා මම කියලා ලියන්න පුළුවන්. දැන් එයාට ශබ්ද කරන්න දුන්නොත් එයා ඒගොල්ලන්ගේ භාෂාවේ නැති වචනයක් ශබ්ද කරනවා. MA බලලා ම කියලා හරි කියයි. හරියනවා කියන්න දන්නේ නැහැ. එහෙම හරි කියාගන්න. කොහොමද මම කියන හඬ ඉන්න පොඩ්ඩක් හරි ආදේශනකට නගා ගන්නවා. මෙන්න මේ වගේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ලියන්නේ ලිඛිත භාෂාවක් තිබුණේ. මේක වචන වශයෙන් මේ කටපාඩමින් ගෙනාවේ. භාෂාව අහලා තමයි අනික් එකන දරාගත්තේ. යහපේක දරාගෙන ඊහඬ ප්‍රගුණ කරගෙන එයා කතා කරන්න පටන් ගත්තා. එනවා ඒ හඬ නැගුවා. ඊහඬ අහලා අනික් එක ඊළඟ පරම්පරාව ඒක ගෙනාවා. මෙහෙම ශබ්ද මාධ්‍ය කරේනයි ගෙනාවේ භාෂා මාධ්‍යකින් නෙමෙයි. එයා ඊට පස්සේ මොකද කරන්නේ? අනිත් ශබ්ද මාධ්‍යයෙන් ගෙනාවුදී භාෂාව හදාගත්තට පස්සේ භාෂාවේ අකුරු වලින් යම් යම් ශබ්ද පදවල ශබ්ද ගන්න පුළුවන් අකුරු හරහා තියන්න පුළුවන් නිසා ඒ ක්‍රමයට අර ශබ්දෙට අකුරු තිබ්බා. අකුරු තියලා බලපු ගාන පස්සේ අකුරු බලන කෙනාට ඒ ශබ්ද කළ හැකියි. මෙන්න මේකෙන් තමයි අන්තිමට ගෙනාවේ. හැබැයි ඔහොම ගෙනාවට පස්සේ ඔය ත්‍රිපිටකේ ග්‍රන්ථාරූඪ කළා කියන දවුරු දහස් ගානකට ඉස්සෙල්ලා මාතලි අලු විහාරයේදී ග්‍රන්ථාරූඪ කළා කියන කාලේ. අද මේකට භාෂාව තිබිලා නැහැ. අද ත්‍රිපිටකේ ලිව්ව භාෂාව වහලකවත් තිබිලා නැහැ. වටාකුරු සිංහල වටාකුරු සාහිත්‍යයෙන් අද මේ පාලි කියලා ලියා තියෙන්නේ. මේ පාලි අකුරු සිංහල වටාකුරුනේ. මේක කොහොමද පාලි භාෂාව කොයිද අපිද? නෑ නෑ දැන් ඒ කාලේ ගිනාවට පස්සේ ක්‍රමක්‍රමයෙන් ආර්යෝ ආර්යයන්ගේ මාර්ගයෙන් ආවහම ක්‍රමානුකූලව එන පිරිසක් එනවනේ. ආර්ය පරපුරා. ඔය පරපුරෙන් එන පිරිස අතර පහුකාලික මේ ඉදා මෑතකේ තමයි දැන් ඔය වටාකුරු ශාස්ත්‍රයෙන් ග්‍රන්ථාරූඪ කළා තියෙන්නේ. ඉතින් ඊට ඉස්සෙල්ලා ඔය කියන මාතලේ අලුහිහාරයේදී ග්‍රන්ථාරූඪ කළා කියලා තියෙන එක ඉතිහාස කතාවක්. ඇත්ත නැත් අපි දන්නේ කොච්චර දුරට තියෙනවද කියලා. හැබැයි ඒ කාලේ ග්‍රන්ථාරූඪ කළා නම් කරලා තියෙන්න ඕනේ. ඒ කාලේ දිවිච්ච සිංහලයේ භාවිත කරලා තියෙන නාගර කියන භාෂාව. නාගර භාෂාවේ මේ ඉතිහාසයේ අවුරුදු 10-15000 ඉහළට ඉඳී වෙනවා. ඔප්පු කරන්නේ ඒ කාලේ ඉච්ච සෙල්ලි දියුනේ. ඔය අගත අනගත චතුදිස සගස දිනේ. දැන් ඒ කාලේ ගහලා තියෙන සෙල්ලිපිවල අන්තිම එක සෙල්ලිපිය තියෙන්නේ දෙොච්චරයි. දැන් පැමිණි නොපැමිණි සිව් දසින් වඩන සංඝයාට පූජා කරලාදී කියලා සිංහල ලෝක තෝරනවා. ඒ වාක්‍ය ටික. දැන් අපි අද භාවිතා කරන පෙරදහම භාවිතා කරන යම් වාක්‍ය විලාසයක් ශබ්ද විලාසයක් තියෙනවා. හැබැයි ඒ වෙනුවට එදාති මේ අර නාගර භාෂාවෙන් ශබ්ද කළේ අගත අනගත. ආගතානාගත කියලා අද ඒක ශබ්ද කරනවා. චතුදිස කිව්වේ එක චාතුදිසා කියලා ශබ්ද කරනවා. සගස කියන එක සංඝස කියලා ශබ්ද කරනවා. දිනේ කියන එක දේම කියලා ශබ්ද කරනවා. ආගතා නාගතස්ස චාතුදිසස්ස සංඝස්ස දේම. අද පාලිය ගන්නකොට අගත අනගත චතුදිස සගස දිනේ එදා ඒ ශබ්ද ලියා තිබුණ ක්‍රම. දැන් මෙතන කොයි තරම් වෙනසක් තියෙනවද? දැන් අපිට දැනගන්න තියෙන්නේ මේ පාළි පද අල්ලගෙන මේ පද හරඹලියන එක නෙමෙයි. ය බුදුරජාණන් වහන්සේගේ දේශනාව අර්ථවත්ව වටහා ගන්න ඕනේ. යම් මගක් ඇසුරු කරනකොට රාගක් සේ වෙන බව, දේශක් සේ වෙන බව, මෝහක් සේ වෙන බව පේනවද? නැත්නම් රාගයේ ගෙවෙන බව, දේශයේ ගෙවෙන බව, මෝහයේ ගෙවි යන බව පේනවද යථාබෝධීන්? ඒකට හේතුඵල න්‍යාය ඇති ක්‍රම අදහසක් අපිට දුන්නෝ. මෙන්න මේක බුද්ධහම. ඕක අහකලා මේ අපි තර්කවාදීට ගිහිල්ලා ඉතිහාසගතව ඒ වාක්‍ය භාෂා විලාස වල තර්කවාද මේ වර ගියොත් එහෙම. ඒවා එකක්වත් බුදුරජාණන් වහන්සේ ලෝකයේ දහම් දකින්න එලි දක්වපු භාෂා විලාස නෙමෙයි. එහෙම ඔප්පු කරන්න ඒවා නෑ සාධක නෑ.
ඒක නෑන්තේ පාලි පෙළ දහමෙත් වැරද තියෙනවා.
තියෙන ඉඩ තියෙනවා. මොකද වෙලා තියෙන්නේ? ඒ පෙළ දහම තුල දුන්න ශබ්ද රටාව තෝරා ගන්න ශබ්ද නිරුක්ති දන්නේ නැත්නම්. ඒ වෙලාවට හිතු මතේ නිරුක්ති වලින් තෝරන්න ගියොත් භාෂාවේ හදාගත්ත අර ව්‍යාකරණ නිරුක්ති වලින් තෝරන්න ගියොත් අර බුදුරජාණන් වහන්සේ දුන්න අදහස අහක් වෙලා ගිලා වෙන අදහසක් එනවා. ලෞකික අදහසක්. මොකද හේතුව? ඔය භාෂා විසරද්ද වශයෙන් භාෂාවක් ගොඩනැගුවේ ලෞකික විද්‍යාඥයෝ. ලෞකික විශේෂඥයෝ. ලෞකික භාෂා විශේෂඥයෝ. නේද? ත්‍රිවේද පරප්‍රාප්ත බමුණු. ඒවල තමයි භාෂා පිළිබඳ එක එක විදිහට පරිවර්තනය කරගෙන ඔවගෙන ආවේ. මේ අන්නේ ගොල්ලන්ගේ තිබිච්ච භාෂා විලාසයන්ගෙන් තමයි ඔවා ලිව්වේ. ඒකයි කාරණේ. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එහෙම භාෂාවර ගොඩනගන්නේ නැතුව. මේ දේශනා කරපු ශබ්දයෙන් ඒ සූත්‍රයත්. ඒ වගේම ඒකට දීලා තියෙන මතු කළා දුන්න ඒකේ දහම් මේ සාසනික අර්ථයත්. මේ දෙක අරන් ඉන්න. ඒ දෙක යම් තාකල් නිර්ූපද්‍රිත පවතින තාකල් ඉන්න තාකල්. ඒ අදහස ලබා ගන්නවා නැනවත් මිනිස්සේ අදහස අහලා. අනේ දහම් අදහස හිතර ආපුහම වචන එකක් අත ඕන්නේ. දහම් අදහස තුලින් යථාබෝධය ලබනවා.
ස්වාමීන් වහන්සේ මුඛ පණක් පණාවෙන් කියන්න කියපු කොට ප්‍රකාශන වලට
ගන්න බෑ. ගත්තට පස්සේ වෙනස් වෙන්න පුළුවන්. නුන මහත්තයාට අර පැත්තෙන් ගමාරුද? මොකද මේක වින් කරලා තියෙන්නේ කණුවෙන් එහා නුන මහත්තයාට පිළිමයට මේ පැත්ත. අහුව නම් මේ මෙහාටවත් තියෙන ටික.
මෙහාට
ඉස්සරහ පැත්තේ. ඉතින් එතකොට අපිට ඕකෙන් දැනගන්න තියෙන්නේ මෙච්චරයි. දැන් අපිට ගොඩාක් හිතන්න දෙයක් නැහැ. ඔය හුඟා පටලවා ගන්න ගියාම දහම් පැරලීල වලට භාජනය වෙනවා. අපිට ඕන කරන්නේ නිවන් දැකීමට යම්කිසි ධර්මයක් තියෙනවද හරවත්ව අන්න ඒ ටික හරියට තෝරා ගන්න. ඒ තුලින් අපිට යථාබෝධය ලැබෙනවා නම්. ඒ යථාබෝධය අපිට අවශ්‍ය වෙන්නේ ප්‍රයෝජනවත් වෙන්නේ නිවන් අවබෝධ කරගන්න. ඔව් බලන්න කියලා. රජා අපි මොකද කාලේ වෙලාව ටික අඩු නිසා අපි නුවන් මහත්තයාට මුත් අහන්න දෙයක් එහෙම තියෙනවා නම් පොඩ්ඩක් අහලා ගන්න. ඒකලා ප්‍රශ්න පොඩ්ඩක් අහලා ඉමුකෝ. මොකද දැනගත යුතු දෙයක් විශේෂ දෙයක් තියෙනවා නම් මොකද එනවා නම් එන්න ඕනේ සෙනසුරාදා දවස් වල 9ට පූජාට ඇවිදින්න ඊට පස්සේ 12න් පස්සේ මේ සාකච්ඡා තියෙන 4 වෙනකන් ඒ වැඩි ඕන ප්‍රශ්නයක් අහන්න ඉලාව තියෙනවා මොකද 4 වෙනකන් මම කාලය දීලා තියෙන්නේ ඉතින් එහෙම නැත්නම් මාසේ පොයේ හරි 15 වගේ දවස් දෙකේ උදේ ඉඳන් 6 වෙනකන් 5 වෙනකන් ඒත් වෙලාව තියෙනවා ඕන සාකච්ඡාවක් කරගන්න ඉතින් ඒ දවස් වල මේ සාකච්ඡා කරගත්ත හැකි ඒ නිසා ඉතින් මෙහාට අහනවා නම් ඉතින් මේ ඔය වගේ කල් තියා ඉන්න ඕනේ ඉතින් අද අපි ඇටි අත්‍යවශ්‍ය දියක් මොනවා හරි තියෙනවා අහන්න ඒකට මම උත්තරයක් දෙන්න. ඔව් දැන් ඕක තමයි ලොකුම ප්‍රශ්නේ අපිට. දැන් ඒකම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් චතුරාර්ය සත්‍යය කියලා කියන්නේ මැද. චතුරාර්ය සත්‍යයේ මුල හරියක් තියෙනවා. චතුරාර්ය සත්‍යය කියන හරිය අපිට අවබෝධ වෙන හරියක්. චතුරාර්ය සත්‍යය අවබෝධ වීමට අවශ්‍ය කරන්නා වූ පසුතල දහම් කොටසක් තියෙනවා. අන්නේ දහම් කොටස අපි දැනගන්න ඕනේ. දහම් කුරස දැනගත්තාට පස්සේ ඒකේ හැටි අවබෝධ වෙනවා. දැන් අපි හිතමුකෝ මෙන්න මෙහෙම දෙයක්. යම්කිසි බඳුනක් අපිට දීලා හැඩ වැඩ කරලා ලස්සන කරපු බඳුනක් දෙනවා මේක ඇතුලේ මොනවා හරි පුරවලා. අපිට කටුවකුත් දෙනවා විදින්න විදින හැටි කියා දෙනවා. ඉතින් අපි ඕක ගෙනිහිල්ලා වෙලා විද්දොත් එහෙම. ඇතුලේ තිබිච්ච එළියට බහිනකොට අසූචි එහෙම තිබුණා නම් අසූචි ගතට පිට වෙනවා රෝජද. දැක ගාම මොකද කරන්නේ? දැන් අපිට ඉගෙන ගන්න චී ඔක විසි කරපන් කියන්නේ. දැන් ඒක අහගන්න වෙන කාගෙන්ද? ඕකේ තියෙන එක තමන්ම අත්දැකලා බලන්න විදලා බලන්නකෝ. කටුවක් දෙනවා විදින්න පුළුවන් කටුවක් අර වාජනෙත් එක්කලා. වාජනේ ඇතුලේ පුරවලා තියෙන එක පේන්නේ පිටින් සුවඳ කරලා හැඩ වැඩ කරලා. අයි ජරා ඇතුලේ පුරවලා තියෙනවා වහලා. ගඳ ඉන්නෙත් නැහැ. ලස්සනා තියෙනවා පිටින් හදපු ලස්සන. අර අතරින් අර කටුවෙන් විද්දොත් එහෙම ඕජස් වගේ ඉන්න පටන් ගන්නවා අර අති දුර්ගන්ධ ජරාව. ඊට පස්සේ අපි දකිනවා මේක පුරවා තියෙන මේ ලස්සනකේ පුරවා තියෙන මහ ජරාවක්. දැන් ওই ටික විතරයි අපි දැක්කේ. දැන් අපි එයාගෙන් අහුවොත් දැන් ඕක විසි කරන්නද බලාපොරොත්තු තියාගන්නද බලාපොරොත්තු හදුවොත් එයා මොකක් කියයිද? සීටි මේක විසි කරන අය මේක තියාගන්නේ කවුද? කවුද හරි ඔය කිව්වේ එහෙම කරන්න කියලා? වඩව විසි කරන්න ඕකේ ජරාව කියලා කවුරුද කවයට කියා දුන්නේ? අයියෝ දැන් කවුරුහක් කියා දුන්නා? නැගේ තමන්ගේ මනසේ නේද නැගුනේ? අන්නේ චතුරාර්ය සත්‍ය කියන එක තමාගේ මනසේ නැගිලා එළි වහින එක. මේ චතුරාර්ය සත්‍ය අහල කටපාඩම් කරගෙන දරන්නයි අත වුරුදු වෙලා තියෙන්නේ. චතුරාර්ය සත්‍ය කියන එකේ දුක්ඛාර්ය සත්‍ය තමාගේ මනසට වැටහිලා. ඒ මනස තුලින් නැගිලා එළියට එන්න ඕනේ තමාගේ අදහතර මතු වෙන්න ඕනේ. ඒතර ඒ නොවෙන්න අපිට ලබා ගන්න විදිහක් නැහැ පිටින් පෙන්ලා තියෙන්නේ වහලා. ඒ වහලා තියෙන්නේ යථාභෝධයේ තුලින් නැගිලා දැක්කනම් දැක්කහම එන අදහස. අපිට කොයි වෙලාවකවත් මතුවෙන්නේ නැහැ. කියා දීලා ලබා දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැන් පුංචි ළමයෙකුට වැලිසෙල්ලම් බත් වෙන පුංචි ළමයෙකුට අපි කියනවා. ඕක වැඩ කරන්නේ නැහැ පුතේ අතල්ලා නිකන් ඉන්න. තේරෙයිද ළමයාට? දැන් අපිට තේරෙන වැටහිම අපි ළමයාට කියනවා. ඔය සෙල්ලම් වැඩ වැඩක් නැහැ. මඩ ගාගෙන දාගන්නේ මොකද වෙන්නේ? ඕක අතල්ලා නිකන් ඉන්න. ඇත්තනේ ඉන්න. වැඩක් නැහැ. ඊට පස්සේ මම මඩ ගාගෙන ළමයා පුංචි එක පොඩි එක නිකන් ඉදී. ඒක අල්ලගත්තොත් අඬනවා උඩ. අර මඩ ගා ගන්න ගිහිල්ලා දැන් අර වැලි අතක ගා ඉන්නේ නැත්නම් එහෙම හිර කළා තිබ්බත් එහෙම ගේ ඇතුලේ යන්න දෙන්නේ නැතුව ලොකු අඩුපාඩුවකින් අසහනින් ගන්නන පටන් ගන්නවා. ඔබ වැඩක් නැහැ පුතේ කිව්වට ළමයාට තේරෙන්නේ නැහැ. ඔබ ජරාව කිව්වට ළමයාට තේරෙන්නේත් නැහැ. හැබැයි ওই දරුවම ටික කාලයකින් වැඩෙනවා වැඩෙනවා හැටි වෙනවා. ආර පස්සේ කවුරුවත් යාට කිව්වේ නැහැ. ඔය සෙල්ලම් බත් යන්න එපා. වැලි අත ගන්න එපා. ඒ જાතිය කිව්වේ නැහැ. නැවතේ වැඩිචලා මගේ මනසට තේරෙනවා මේක වැරද්දක් නෑ. මේ ලෞකික පොඩි උපමාවක්. මෙන්න මේ වගේ චතුරාර්ය සත්‍ය කියන්නේ ධර්ම අවබෝධය නිසා ලැබෙන ප්‍රඥාවේ ඵලයක්. ප්‍රඥාව ලබා ගැනීමට අවශ්‍යයි සමාධිය. සමාධියක් ලබා ගැනීමට අවශ්‍යයි සීලය. ඒ සීලය ලබා ගැනීමට අවශ්‍ය වෙන පූර්ව භාග නුවණක් අවශ්‍යයි. ආර්ය විනී සීලය කියන්නේ මේ සමාදන් වෙලා කවුරු රකින්න එක නෙමෙයි. ආරවිනේ සීලය කියන එක ප්‍රඥාව තුළින් වැඩෙන්න ඕනේ. මූල ප්‍රඥාව තුළින් වැඩෙනවා සීලය. ඒ සීලිය නිසා සමාධියක් හටගන්නවා. හටගන්න සමාධියේ මානසිකත්වයේ මෝරනවා. මෝරපු මානසිකත්වයට වැටෙනවා චතුරාර්ය සත්‍ය. අන්න ඒකෙන් චතුරාර්ය සත්‍ය දැනගන්න ඕක ඉගෙනගෙන ගියොත් එහෙම අපි ජාති විදුක්ඛ, ජරා විදුක්ඛ, ව්‍යාධි විදුක්ඛ, මරණ විදුක්ඛ, අපි ඒ සම්පයෝග දුක්ඛ, පියේ විපයෝග දුක්ඛ, යම් පිටන රවිත විදුක්ඛ, සංකීතේ පංච උපාදානකන්ද දුක්ඛම දුක්ඛාර සත්‍ය කියන්නකෝ. ඉගෙන ගිහින් ඔක්කොම දන්නවා. කියන්නේ නැද්ද? කඩවාරම් කරන වාක්‍යය ගතට බලන්න. කියන්න පුළුවන්. ඈ දුක සමුදාරය හැතේ. යා යන් තන්නා පොනෝ බයික නන්දි රාග සහගත තත්ත්ව සතර විනන්දනි සයතන කාම තන්නා භව තන්නා විභව තන්නා විමන් තන්නා ඔක. නිරෝධ සත්‍ය. යෝ තස ආයව තන්නා යතේ සේ විරාග නිරෝධ චාගෝ පටි නිසග්ගෝ මුක්තිය අනාලය. ඒකත් දන්නවා. මාර්ග සත්‍ය. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. ඉතින් අට ආර්ය අෂ්ටාංග වාගේ දන්නවා. චතුරාර්ය සත්‍යම දන්නවා. දැන් නිගමනය කරන්න එනවා. මේ අසෝවා. දැන් මොකක් වෙයි? අන්න කල්පනා කළා වන්න අපිට වෙනද? ඕක දන්න දහවලුකම් කරන්නේ කොච්චර ඉන්නවද? ඔය විදිහට ඔය පාලි පාඩේ කඩපාඩම් කරන්නේ දහවලු වැඩ කරන්නේ කොච්චර ඉන්නවද? හාමුදුර අතරේ ගියවත්. උන් ටික සෝවාන් මග පල්ලා බලන්න. දැන් මේ හිතලා බලා ගන්න අත්‍යවශ්‍ය හරියක් තියෙනවා. එන අපි දකින්න ඕනේ මේ ලෝකේ කියන්නේ මොකද්ද? පූර්ව භාග නුවණ කියන මූලික නුවණින් අපි දකින්න ඕනේ. ඉස්සෙල්ලාම මේ ලෝකේ කියන එක හැටි. මේ ගොඩාක් හිතන දෙයක් නැහැ. මහා ගොඩක් ඉගෙනගෙන නිවන් දකින්න දෙයක් නැහැ මුලල්ලන්න. අපි දන්නවා මෙන්න මේ ටික. මේ ලෝකේට අයිති මොනවද ඉස්සෙල්ලා බලා ගන්න. අපිට ඕනේ කරන්නේ ලෝකේ දැනගන්න ඕනේ. ලෝකේ කියන එකේ හැටි දැනගන්න ඕනේ. ඒක හැදින්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. ලෝකේ හැටි හරියට දැනගත්තොත් ඒ විලාසෙදි අපිට එක්තරා නිගමනයක් එනවා. මේ ලෝකේ හැටි දැනගත්තා නම් හරියට මේක සාරවත් මුකුත් නැහැ. සාරයි කියලා අල්ලන්න වටිනා දෙයක් මේ ලෝකෙ තුල නැහැ. මෙන්න මේ ටික දැනගන්න තියෙනවා පූර්ව භාග නුවණ. මෙන්න මේක ඉස්සෙල්ලා අරගන්න මේ ඔකෝ වත්විලුවෙත් කැලි නෙමෙයි. දැන් මේ අනහන වෙලාවේ ඉන්නේ. ප්‍රාණඝාත චේතනා, අදත්තා දාන චේතනා ආදී දස අකුසල චේතනාවක් නැතුව ඉන්නේ දැන්. දැන් මේ වෙලාවේදී අහන වරක් තියෙනවා නම් තේරෙනවා. නුවණ තියෙනවා නම් තේරුම් ගන්න පුළුවන් නම් කියනවන වටහා ගන්න පුළුවන් මානසිකත්වය දැන් තියෙනවා. දැන් මෙතන ඉඳලා වනේ මේක වටහා ගන්න. එහෙනම් ලෝකේ හැටි බලා ගන්න ඉතෙල්ලා. ලෝකේ කියන්නේ මොකද්ද? මේක අපි අර පූර්ව භාග නුවණ කියන මාර්ගඵල අවබෝධ කරන චතුරාර්ය සත්‍ය දකින්න නුවණට ඉස්සෙල්ලා පහළ වෙන නුවණ. ඒකෙන් මේ ලෝකේ හැටි දැනගන්න. මොකද මේකේ අධ්‍යක්ීම අපිට තියෙනවා. ලෝකයෙන් ඊතර තියෙන ලෝකෝත්තර අධ්‍යක්ීම නැතුවට චතුරාර්ය සත්‍ය කියන්නේ ලෝකෝත්තර අධ්‍යක්ීමක්. ඒ චතුරාර්ය සත්‍යයෙන් ලෝකෝත්තර අධ්‍යක්ීම ලබන් ඉස්සෙල්ලා ඒකට යන මාධ්‍ය තියෙනවා ලෝකයේ තුලින් ඒ පළ කරා යන මාධ්‍යය. අන්නේ මාධ්‍ය තමයි ලෝකේ කියන්නේ මොකද්ද කියලා බලාගන්නේ. දැන් මේ ලෝකේ කියන්නේ මොකද්ද කියලා බලනකොට ලෝකෙට මොනවද අයිති? මෙන්න මේ ටික දකින්න ඕනේ. මේ ලෝකෙට අයිති මොනවද කියලා. ඇසයි කනයි දිවයි නාසයයි ශරීරයයි මනයි කියලා කොටස් ටිකක්. ඒවට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කිරිය යම් කොටස් ටිකක් තිබුණා නම්. මෙන්න මේ අධ්‍යා ඇතුළත කොටස් 6යි පිටත කොටස් 6යි අරගත්තහම ඔබට අහු නොවන ලෝකයක් පණවන්න පුළුවන්ද කියලා හිතලා බලන්න ඕනේ. ඇස කන දිව නාසය ශරීරයේ මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මෙන්න මේ විදිහට කොටු නොවිච්ච තවත් ඉතුරු ලෝකයක් පෙන්වන්න අපිට පුළුවන් හැකියාවක් තියෙනවා. අපි දැකපු ලෝකයේ තුල ලෝකයක් කියන යමක් ඇත්නම් ඔයින් එහා ලෝකයක් පෙන්වන්න පුළුවන්ද කෙනෙකුට අනේ හිතලා බලන්න ඕනේ. හිතලා බලන තමන්ගේ නුවණින් විමසන්න ඕනේ. අන්නේ ඒතොර වෙන්නේ ඔයින් එහා මොනව පනවන්නේ? ගස්කල් අතර පනවන්නේද? ආකාශය පනවන්නේද? මහ පොළොව පනවන්නේද? පොළොව යට පනවන්නේද? වෙන තැනක පනවන්නේද? ওই ටිකෙන් අහක වෙච්ච ලෝකය. බැලුවොත් එනේ පේනවා ওই ටිකෙන් අහක වෙච්ච ලෝකය පනවන්නේ නැහැ. ওই ටිකේ ඔක්කොම ලෝකේ අහුවෙලා. මෙන්න අපි ඉස්සෙල්ලාම දැනගත යුතු හරිය. දැන් අපි දකින් නැති පැත්තක් තියෙනවා. අපි කොහේ ඉඳන් මොන ගමන කවුම් ගහලා මේ අද්දැවි මේ විද්‍යාමානෙලා ඉන්නවද? කවුරු හරි කියන එකට විශ්වාසය තියලා කියන මිස අපි දන්නවද? පෙර කොහෙ හිටියද කියන්නේ? නැද්ද කියලා අපි දන්නවද? ගහ කැටයක් කැලේලා හිටන් හැදිලා ගහ හැදුනා වගේ අපි හැදුනා දන්නවද? එහෙම එකකට අපි දන්නේ නැහැ. මේකේ මල. ගහ මලා වගේ මේ ඉවර දන්නවද අපි? නැහැ, ඒ විතරකින් උපදින මොකක්වත් තියෙනවද අපි දන්නවද? එහෙම ඥානියෙකුත් අපිට නැහැ. අපි දැන් මේ තේරුම පිළිගන්නේ කවුරු හරි කියන දෙයක් අහලා. කාගේ හරි කියමනකොට එක බුදු පියාණන් වහන්සේ දේශනා කළා කියලා අපි දැක්කේ නෑ බුදු පියාණන් වහන්සේ. නැවත් උන්වහන්සේ කිව්ව දේශනා කළා කියලා. ඒක ඒ මාර්ගය අරන් ආපු රහතන් වහන්සේලා දැක්ක දිවස් හැටි ආය දැක්කා කියලා ඒ කියන කියමන් අහලා තමයි අපි ඔක පිළි අරන් තියෙන්නේ. අපි ඒකට විරුද්ධ වෙනවා නෙමෙයි. ඉස්සෙල්ලාම දහම් දකින්න ඕන තමාට වැටහෙන නෝනි. ඊට පස්සේ ওই தත්ත්වය දකින්න දවසක් එනවා. ඒවා දැක් ගන්න පුළුවන් දවසක් එනවා. Tamanටම හැක නැතුව. ඊ දවස ආපුවාම ඒවා දැනගන්නවා. ඒ නිසා අපි අනුපූර ක්‍රමයේ කියන්න ඕන නිවන් දකින්න. අනුපූර ශික්ෂා, අනුපූර සමාධි, අනුපූර සීල මේ හැම එකක්ම අනුපූර මාර්ගයක් තියෙනවා. ඒ අනුව යන්න ඕනේ. එහෙනම් මෙන්න මේ දේ යනකොට අපි දැනගන්නවා එක දෙයක්. මොකද්ද? ඇස, කන, දිව, නාසය, ශරීරය, මන කියන මේ ටිකයි. අපි මම කිව්වා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන බාහිර හරියට මගේ කිව්වා. ඔය අප්‍රමාණයකින් අල්ලගත්ත පොඩ්ඩක්. ලෝකයයි යන්තරමක් මේ විශ්වයේ සක්වල තුළ ලෝකයට ඇති යම්තාක් දී ඇද්ද? ওই තියෙන අල්ප මාත්‍රයක් මම කියන කොරසරයිති ඇසකන දිවනාසයේ ශාරීරිය මනකින් තිකෙනුයි. ඒ කියන්නේ මගේ කියන කොරසරයිති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන තිකෙනුයි. අපි අල්ලගත්තා. අල්ලගන්න හදනවා. දෘෂ්ටියෙන් අල්ලගත්තා. අල්ලගත්තේ මොකක් නිසාද? ඒව හරි වටිනවා. ඒව හරි ආස්වාදයි. ඔන්න කොරසක් අල්ලගත්ත හැටි. මම කියලා අල්ලගත්තා, මගේ කියලා අල්ලගත්තා. මේ මම කියලා අල්ලාගත්ත මගේ කියලා අල්ලාගත්ත මේ කොටස හැම වෙලෙම විරුද්ධ පහර වදිනකොට විරුද්ධකාරකයන් එනකොට ඒ මම මගේ කියන එක රැකගන්න තවත් කොටසක් අල්ලාගත්තා. ඒවත් මට ආධාර කරන දේවල්. මගේ දේ රැක ගැනීමට මට අවශ්‍ය දේවල්. මගේ කියන්නේයි මම කියන්නේ අල්ලාගත්ත කොටසට කියනවා ඇලෙන කොටස. ඇලුම් සහගතව අල්ලාගත්තා. ඒක රැක ගැනීම සඳහා යම් තාතව අල්ලාගත්තද ගැටෙන කොටස. ගැටීමට හේතු වෙන්නේ. ওই දෙක හරි වටිනවා කියලා ඔක පවතින හේතුවද? එක මුලාව. ඔන්න ඇලීමයි ගැටීමයි මුලාවයි මමයි මගේ කියන දෙක තුන ක්‍රියාත්මක වෙන හැටි. දැන් ওই දෙක තේරුම් ගන්න ඕනේ. එහෙනම් අපි යම් කිසි දුකක් විඳිනවා නම් කායික දුකක් තියෙනවා මානසික දුකක් තියෙනවා. කායික දුකට අපි දුක කිව්වා මානසික දුකට දොම්නස කිව්වා. මේ පැවැත්මේ ඉන්නකන් අපි විඳින ක්‍රම දෙකක්. දුක සහ දොම්නස. මෙන්න මේ දුකයි දුමනසයි එන්න මූල හේතුය වෙනවද? මම කියලා අල්ලාගත්ත හරිය සහ ඇලින් සහගත හරියයි. මම මගේ කියලා අල්ලාගත්ත හරියයි. ඒවට විරුද්ධව ගැටෙනකොට ප්‍රතිචාර දක්වන්න අල්ලාගත්ත ගැටීමට අවශ්‍ය කරන්නා වූ මගේ කියන හරියයි. ඇලීමේ දාහයත් ගැටීමේ දාහයත් ගෙනත් දෙනවා. ඒ තුල මුලා වෙලා ඒක වටිනවා කියන හැඟීම නිසාම ඒක අත්හැරලා යන්න බැරුව ඒකේ බැඳිච්ච හැඳිච්ච දාහිත මූලික වන හේතුකාරකය ගෙනත් දෙනවා. ඔය නිසා ලෝක සත්‍යයට තේරුම් ගන්න බැරි අසහනකාරී මානසිකත්වයක පීඩිත වෙමි. ඒ කියන ඇස කන දිවනාසයේ ශාරීරිය මන කියන ටිකක්ම හැඩගහගින්. ඒවට ගෝචරෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ටිකක්ම එකතු කරගින්. ඔය තුලින් සැනසුමක් හොයාගෙන ඉන ක්‍රියාදාමයක් තියෙනවා. සැනසුම් මාර්ගය හැටියට හිතාගෙන ඔන්න ඕකයි. ඔය තුල තමයි සැනසුම හොයන්නේ. ඔන්න ඔය තුල සැනසුම හොයන එක කියනවා අවිද්‍යා සහගතව ඇත්ත පේන්නේ නැති නිසා සැනසුම හොයාගෙන ලෝකේ දුකෙහිම ගමන් කරනවා කියලා. දුකෙන් නිදහස් වෙන්න හිතාගෙන දුක ගොඩ ගන්න තැනම ගමන් කරනවා. මෙන්න මේ ටික මූලික වශයෙන් තේරුම් ගන්න ඕන. එහෙනම් අපිට අපි දකින්න ඕනේ. ඇයි අපි ඒවට ඇලෙන්නේ? ඒවට විරුද්ධ වෙනේවල ආරක්ෂා කරන්න ගැටි ගැටි ඒකට අවශ්‍ය කරන දේවල් කරන්නේ ඇයි? ඒ වතුර හොඳයි ප්‍රියයි මනාපයි මම මේක අත්හැරලා බෑ මේක යා යුතුයි කියලා ඒක ඇලි ගලී ඉන්නේ ඇයි? ඔය ඔක්කොටම එක හේතුවක් තියෙනවා. මොකද්ද? ඇස කන දිවනාසයේ ශාරීරියේ මන කියන ඒවා හරි ප්‍රියයි මధుරයි වටිනවා කියන දෘෂ්ටිය. ඒ වගේම ඒවට ගෝචර කරගන්න රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඒවා ධර්ම කියන ඒවා හරි වටිනවා හොඳ වැදගත් දේවල් කියන දෘෂ්ටිය. ඔන්න ඒ දෘෂ්ටි දෙකේ කොටු වෙච්ච නැති මමත්වය තවනේ. මමයේ මගේයේ මගේ දේය කියන හැඟීමෙන් යම් කිසි මන අදහසකින් ගත්තත් අරන් තියෙන්නේ ඔන්න ඒ දෘෂ්ටි. බා වටිනවා කියන දෘෂ්ටි. එහෙනම් මූලික දහමක් අපි දැනගන්න ඕනේ චතුරාර්ය සත්‍යෙ ඉස්සෙල්ලා. ඔන්න ඔය මමයි කියන මගේ කියන හරයක් තියෙනවා ආත්මාදී වශයෙන් ගන්න හොඳ දෙයක් තියෙනවා කියන. මෙන්න මේව ඇත්ත වශයෙන්ම ඇත්තද? ඒවා එහෙම ගන්න සුදුසුද? ඒවා මම කියලා ගන්න සුදුසුකම් තියෙනවද? මගේ කියලා ගන්න සුදුසුද? එහෙම ගත්තොත් හරියයිද? ඒ හරියක් තියෙනවද ඒ අල්ලා ගැනීම? මෙන්න මේකට පිළිතුරු ටික හොයාගන්න ඕන. මේක අපේ දත්තයන් සහිත ලෝකේ මේකට හේතු තියෙනවා. ඒ කියන්නේ අපි අහලා දැනගෙන හිතේ තියා ඉන්නේ කෑල් කොටස් තුල. මේ ටික විසඳා ගන්න කරුණු තියෙනවා. මෙන්න මේකද අපි බලන්න ඕනේ මේ ඇහැ කියන්නේ මොකද්ද? මේ ඇහැ කියන්නේ මොකේ වඳු දෙයක්ද? දැන් මගේ ඇහැ, මගේ කන, මගේ නාසය, මගේ දිව, මගේ කය. දැන් මෙහෙම අපි නිගමනය කරන්නේ ඇස කන දිව නාසය ශරීරය සහ මගේ හිත කියලා මන ගැන හිතා ඉන්නේ. දැන් මේ හිතා ඉන්නේ ඒවා වටිනවා කියන හැඟීම නිසා තමයි මම අත් අරගන්න බැරි. මම කියන එක පවත්වන්න හිතෙන්නේ. එහෙනම් මේ වතුල ලෝකයේ එක කොටසක් තමයි මේ කිව්වේ. අනිත් කොටස බාහිර, මේ කොටස අභ්‍යන්තර. අන්න අභ්‍යන්තරව කිව්ව කොටස තුළ මේ මම කිව්ව, මගේ කිව්ව, ආත්මයි හරයක් තියෙනවා කියලා ගත්ත. මෙන්න මේ කියන අද මේ දෘෂ්ටියෙන් ගත්ත දේ තුල යථාර්ථයේ ඒක එහෙමද කියලා බලන්න ඕනේ. අන්න බලනකොට දැන් පෙර බව අපි දැක්කේ නෑ. දැන් මේ ඇහැ අන්න අපි හිතලා බලන්න ඕනේ. මේ ඇහැ කියන එක කවදා ඉඳන්ද පවතින්නේ? අනාදියේ පටන් පවතින එකද මේ ඇහැ කියන එක? මතු අනාදිමත් කාලයක් පවතින දියද ඇහැ කියන්නේ? දැන් අපිට මේකේ දත්තයන් තියෙනවා. අපි හොඳටම දන්නවා තම තමන්ගේ වයස. මට දැන් මෙච්චර වයසයි. ඒ වයසම උපන් වයස. ඊට අවුරුදු මාස 9 කට 10 ඉතිසෙලා මම කොහෙද හිටියේ? මව්ගේ මේ කාලේ හිටපු කාලේ දීහා කාලේ බලපුවාම ඒ කාලේ මට මේ කියන මස් ඇහැක් කියන මේ මස්ලියේ සහිත මේ පේන ඇහැ. මෙහෙම ඇස් දෙකක් තිබුණ බවට ලාංඡනයක්වත් තිබුණාද? මව්ගේ මේ හටගන්නකොට හටගන්න තැන පටන් අද වෙනකම් මේකේ වැඩුණු බව, හැදුණු බව, මෝරපු බව, තව මෝර මෝර යන බව අපි ඒක දකිනවා. එහෙනම් ඊයින් එහාට වෙන ඇස් දෙකක් තියෙන්න ඇති. අපි දන්නේ නැහැ ඒක. මේ මස්ලියේ සයිස මේ ඇස් දෙක තිබුණේ. අන්න බහ ගන්න නිගමනයක් තියෙනවා. මේ මස්ලියේ සයිස මේ ඇස් දෙක මම උපතේ පටන්ගෙන මව බදේ 9 මාස 10 මාසක් හිටියන. ඒ කාලෙන් එහාට තිබුණේ නැහැ. එහෙමනම් එතන පටන්ගෙන මේ ඇස් දෙක කොයින්ද? මොනවෙන්ද හටගත්තේ? අන්න තව ටිකක් විග්‍රහ කරලා බලනවා. මව කන බොන ආහාරයෙන් ගත්ත ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියලා අපි ධාතු වශයෙන් වෙන් කරවන කොටස් හතරකින් හැදිලා තියෙන. මෙන්න මේ කොටස් හතරක සංයෝගයන්ගෙන් ඕජසක් හැදිලා අන්නේ ඕජස ගලාගෙන ඇවිදilla යම් බලශක්තියක් මුල් කරගෙන අපිට ඒකේ හැඩතලයක් හැදිලා ඇහැ කියන හැඩතලයේ පිහිටීමේ ආරම්භයක පටන්ගෙන තමයි මේ ඇහැ කියන එක මතු වුනේ. ඒ හේතු ඵලයේ ක්‍රියාත්මක වීමක් වශයෙන් ඇහැ කියන එකක් දැන් පේනවා. මේ පේන ඇහැ කියන එක කොච්චර කාලයක් දැන් තියෙනවද? මගේ වයස මෙච්චර, තම තමන්ගේ වයසත් දාන්න. ඒ ගානට මෝරලා තියෙනවා. හැබැයි උපංකාරී දිවිච්ච ඇහැ නෙමෙයි මේ තියෙන්නේ. හිතට විනාශ එකක්. ඒක මොහොතක් ගානේ වෙනස් වෙලා තිබිච්ච නිසා මේ වෙනස ආවේ. මම බලාපොරොත්තු වුණාට එකක්වත් ඒ ඇහැක් මට හෝ කාටවත් ඒ ආකාරයෙන් පවත්තන්න බෑ. ඒවට උරුම ධර්මතාවය පරිදි දවස ගානේ මේරීමක් තියෙනවා. ඒ ඇහැ මෝරනවාම එකාවේ. නදරු වයසේදී තිබුණ ඇහැයි පළවෙනි අවුරුද්දේ ළමයාගේ ඇහැයි දෙකක් දෙයාකාරයක්. එකක් මෝරලා ටිකක්. දෙවෙනි වසරේට ඊට වඩා මෝරලා තුන් වසරේට ඊට වඩා මෝරලා හතර පහ එනකොට එන්න එන්න මෝරලා මෝරලා ඇවිදිලා තරුණ වයසේදී නේද තරුණ මට්ටමේ ඇහැක් තියෙනවා. ඇත් එකක් තියෙනවා. දැන් මැඩි වයසේ නවත්තන්න පුළුවන්. නවත්තන්නත් බැහැ. එහෙනම් මේ කවදා එනකම් මේ ඇහැ මෙහෙම පෙනි පෙනි තියෙයිද? පෙනිලා හෝ ඇහැක් වශයෙන් තියෙයිද?